ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා සුබුද්ධි සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 171 වෙනි භාවනා වැඩමුළුවේ නිවාසික භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සීලූම දෙනා ඒ සඳහා tempat වෙමු. tempat වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමි නව ධම්මා භාවී තබ්බා නව පාරිශුද්ධි පදහානං වරං පදානියංගං තීටි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දසුත්‍ර සූත්‍රයේ සඳහන් වෙලා තියෙන යෝගාවචරෙක් විසින් දත යුතු මේ වැඩි යුතු ධර්ම නමයක් ගැන සාකච්ඡා කරන අවස්ථාවක් බණහන අවස්ථාවක් මේ වැඩි යුතු ධර්ම නමය පෙළගස්වන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපේ කෙරේ අනුකම්පාවෙන් ඉතින් මේ නමේ වැඩිම අපි කියන්නේ අනුපූර්ව ප්‍රතිපදාව අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කිය. මේ රීකිය ක්‍රමයට අද ලෝකේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට 1 2 3 4 5 6 7 ක්‍රමයට උගන්වන ක්‍රමයක්. වැඩ පිළිවෙලෙන් ඊට වඩා සංකීර්ණයි. නමුත් මේ යමක් හදාරනකොට උගන්වනකොට ලීෂි ක්‍රමයක් තමයි මේ අනුපූර්ව ක්‍රමය. ඉතින් අනුපූර්ව ක්‍රමයට අපි සාමාන්‍ය තාමත්ම සරලව සාරල කියන බැරිජු මේ කෙටිව කියනවනේ සීල සමාධි ප්‍රඥා කියලා කියනවා. ඒකට ඊට ත්‍රිවිධ ශික්ෂා කියලා කියනවා. ඊට පස්සේ සත්ත්වวิසුද්ධිය වලට යනකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, සංඛා විතරණ විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි හතකට කතා කරනවා. ඒ හතේම යම් යම් වැඩිම් කිරීම් හික්මීම් අපි විසින් සපයාදී යුතු කරුණ රාශියක් තියෙනවා. ඒ හතම තවත් දියුණු කරලා තවත් විස්තර කරලා දෙන තැන තමයි මේ නව ආකාරයකට වැඩි යුතු තැන්. ඒකෙදි අපි සීල විසුද්ධිය ගැන කතා කරා. ආරම්භයේදී කවුරුත් වගේ හික්මීමක් තියෙන්න ඕනේ කය වචන දෙකේ ඉදිරි ගමනක් සඳහා. ඊට පස්සේ කය වචන දෙකට යටින් තියෙන හිත හික්මවන ඒ සඳහා ක්‍රියාවත් වෙන එකට කියනවා චිත්ත විසුද්ධි කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් භාවනාව කියලා අපි ආරම්භ කරන්නේ. එතෙ භාවනාවේ ආරම්භක ස්ථානේ එලිපත්ත දොරකඩ වගේ තමයි චිත්තวิසුද්ධිය. ඒකට සමාධි කියලා කියනවා, ධ්‍යාන කියලා කියනවා, භාවනා කියනවා, චිත්ත භාවනා කියනවා, ගොඩාක් නම් වලින් හඳුන්වනවා. ඒ චිත්තวิසුද්ධිය භාවනාවට ප්‍රවේශයක් භාවනාවෙන් ඔක්කොටම ලැබෙන්නේ නැහැ. ලැබුණොත් එයා ඊගාව විසුද්ධියට සුදුසුකම් ලබනවා. එතෙ මේ චිත්තวิසුද්ධියේ ඉඳලා ඊගාට තියෙන විසුද්ධිය තමයි දීඨි විසුද්ධිය. කොහොමද මේක තේරෙන්නේ යෝගාවචරයට? එහෙම නැත්නම් මේ චිත්තวิසුද්ධිය හරි දැන් මට මේ මට්ටමකට හිත කීකරු වුණා. මගේ හිත දැන් ආම්බම් කරගත්තා. මගේ හිත නන්නත්තර වෙන්නේ නැහැ. දැන් මේ අරමුණක තියාගන්න පුළුවන් කියලා යෝගාවචර දැනගත්තට පස්සේ එවැනි යෝගාවචරයක් මේ ඊගාට තියෙන දීඨි විසුද්ධිය සඳහා විශේෂයෙන් කළ යුත්තේ මොකද්ද? විශේෂයෙන් උපයාසපයාදී යුත්තේ මොකද්ද? ඒක දැන් වෙනවද? ඒක මම කොහොමද ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නේ? මෙහෙම කරනකොට මට මොකද්ද ලැබෙන ආනිසංසය? අන්න ওই ටික දන්නවා නම් මුළු ලෝකෙම භාවනා කරයි. මොකද එහෙම එකක් නෙවෙයි ලෝකයා හිතන්නේ භාවනා කියලා. මේ අහසෙන් gediyenna වාගේ මම එක පාට ඩෝංගල සෝවන් වෙයි කියලා හිතන බලාන ඉන්නවා. එතෙන් ඉඳපු ගමන් උඩ ගිහිල්ලා රහත් වෙයි කියලා බලාන ඉන්නවා. එකින් එකට එකට එකක් යන ගනුදෙනුවක් මෙතන තියෙන බවක් ඒ සියල්ලම මවිසින්ම සම්පාදනය කළ යුතු බවත් ඒකට පෙත ඒකට ප්‍රතිපදාව සරුවචන් වහන්සේ විස්තර කළා දීලා තියෙනවා අපි තක්කාමේ පළපත ඇවිල්ලා තියෙනවා ඒ නිසා ඊගාට කරන දේ කරන්න ඕනේ මෙන්න මේ ටික දන්නේ නැති නිසා අපි තිපර බානවා උරිෂ්ටුඩින් පිටිපස්ස හැරිලා බලනවා පටිවාණිතාවේ තියෙනවා පශ්චාත්තාප වෙනවා ඇත්තටම හැකියාවක් තියෙදී පිනක් තියෙදී භව සම්පත්තියක් තියෙදී ඉතින් ඒක ඍජු කරලා දෙන එක ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරනවා, බණ කියනවා, සමත වඩනවා, විපස්සනා වඩනවා කියන්නේ. එතකොට ටික 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 පෙත සකස් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඊයේ උත්සාහ කළේ මේ වගේ තමන්ගේ හිත දන්න අරමුණකට ගියාට පස්සේ. එහෙම නැත්නම් නික්ලේශී අරමුණට හිත ගත්තට පස්සේ. නැත්නම් අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා මූල කර්මස්ථාන හිත ගත්තට පස්සේ. ඒ මූල කර්මස්ථාන ගත්ත හිත නැත්නම් මේ කීකරු කරගත්ත හිත නැත්නම් මේ චිත්ත විසුද්ධි කියන මට්ටමට දැන් හේම වෙච්ච කීකරු වෙච්ච හිත දැන් කොහොමද ජිත්ති විසුද්ධි දිහාවට මෙහෙවන්නේ නැත්නම් මේ අවස්ථාවේ වාසිය අරගෙන ඊගා විසුද්ධියට යෝගාවචරයා තල්ලු කරන්නේ කොහොමද කියන එක. ඒක හරියට කාර් එක ස්ටාර්ට් කරලා පළවෙනි ගියරේකට දැම්මා, සෙකන්ඩ් එකට දැම්මා. දැන් මේ තර්ඩ් එකට දාන්න ඕන කොයි වෙලාවද කියලා දැනගන්න ඕන. ඒක ඉංජිනේරුවාට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. මොකද හැම ඉංජිනේරුවෙක්ම දුර්වලව ඩ්‍රයිවර්ලා. ඩ්‍රයිවර් දන්නවා ඒක. ඉංජිනේරුව නම් කොහොමඩක්වත් දන්නේ නැහැ. ඉංජිනේරුව පොතේ බලාගෙන කියලා ගියර් දාන්න ගියාම ගියර් බොක්ස් එක බිම වැටෙනවා. ඩ්‍රයිවර්ලා නිකම්ම දල්ලු කරලා දානවා. ඉතින් ඒක නිසා එතකොට මේ බර වාහනේ වාහනේ බර දැනගන්න ඕනේ, කන්ද දැනගන්න ඕනේ, ලෝඩ් එක මොකද්ද කියලා දැනගන්න ඕනේ, කොයි වෙලාවේද සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන්නේ කියලා ටෙක්නිකල් රයිටින් දෙන්න බෑ. ඒක කියලා දෙනවා. දැන් මෙහෙම යනකොට සෙකන්ඩ් එකේ යනවට වැඩිය පෙට්‍රල් වියදම අඩුයි, ගමන පහසුයි තර්ඩ් එකේ නිසා දාපන්. හැබැයි කොයි වෙලාවේද දාන්නේ? ඒක තමයි ඩ්‍රයිවිං කරන ගන්නවා කියන්නේ. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ වාහනේ ගියර් නැමයක් තියෙනවා. පොඩි වාහනයක් නෙවෙයි. එන්නේ ඉදියට ගිහින් ඊගා ගියර එක දාන්න ඕනේ. ගියර එක දාන්න එකට අමුණ ගන්නවත් බෑ. එන්ජින් එක නොක් කරන්නත් බෑ. ඒකට විභාගයෙන් පෙළිනවා. එකකින් දාගෙන යනකොට මේ පුදුමාකාර සුමට යන්ත්‍රයක් තියෙනවා. ඕනේ තැනකට යන්න පුළුවන්. මේ ගියර් 4 වාහනත් එක්ක වගේ නෙවෙයි මේ ගියර් 9 වාහනයක් මේ කතා කරන්නේ. මේ අපි කතා කරන්නේ සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන තැන. එතකොට අපි දැනගන්න ඕනේ සෙකන්ඩ් එකට දාලා වාහනේ බර ගත්තද කියලා. සෙකන්ඩ් එකේ දාලා දැන් සෙකන්ඩ් එකේ ගැම්ම ගන්නවනම් ක්ලච් එක පාගලා ගියර් එක දානවා. දැන් නැහැ ඉතින් ක්ලච් නැහැ. දැන් තියෙනවා ඔටෝමැටික් ක්ලච් තියෙන. නමුත් මේ අපි මං යන කාලේ තිබුණේ පරණ ගියර් සිස්ටම් එක. මට දෙසරයක් ක්ලච් කරලා තමයි ගියර් දාන්නේ. ඉතින් ඒ ක්‍රමයට තමයි මම මේ උගන්වන්නේ. මං දන්න තාලේ මම මේ අවුරුදු 40ක් මේ තාක්ෂණයේ පරණ මිනිහෙක්. ඒ කෙසේ නමුත් කොහොමද දන්නේ දැන් මේ චිත්තවිසුද්ධියක් ආවා, මම දැන් අරමුණට හිත ගියා. මෙන්න මෙතනින් පස්සේ මම ditthිවිසුද්ධිය සඳහා ප්‍රයත්න කළ යුතුයි. ditthිවිසුද්ධිය සඳහා ව්‍යායාම් කළ යුතුයි. ditthිවිසුද්ධිය සඳහා ප්‍රධාන වීර්ය දැරිය යුතුයි. ditthිවිසුද්ධිය සඳහා ඉදිරියට යන්න ඕනේ කියන එක ඒ යෝගාවචරය දැනගන්නවයි කියන එක මහා පුදුමාකාර හම්බයක්. ඒ මොකද සමහර ගුරුරු කියන ඔය විසුද්ධිය මදි චිත්ත විසුද්ධිය තවුගා චිත්ත විසුද්ධිය තියෙනෝනේ ditthi විසුද්ධියට යන්න ඒක සාමාන්‍ය උපචාර සමාධියක් වෙලා බෑ. පළවෙනි ධ්‍යානෙවත් තියෙනවා. සමහර කියන පළවෙනි එක තිබුණ බෑ දෙක තියෙනවා. සමහර කියන දෙකක් තිබුණ බෑ තුනක් තියෙනවා කියලා. සමහර කියන හතරක් තියෙනෝනේ. සමහර කියන අරූප ධ්‍යාන තියෙනෝනේ කියලා. ඉතින් ඒ නිසා අපි ගුරුකුල වාද සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාවේ තියෙනවා ගුරුමෙත් තියෙනවා. ඉතින් දැන් මේ යෝගාවචරය කොහොම තේරුම් අරගන්නේ? මම මේ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ මට්ටමින් මට ඕනේ නම් මේ ඇති මම දානවා ඊගාව ගියරකට. මම දානවා ditthi visuddhiyata කියලා දැනගන්නේ කොහොමද? ඒ සඳහා යෝගාවචරය පිළිබඳ වැඩිම විශ්වාසයක් තියලා අඩුම චිත්ත විසුද්ධි ප්‍රමාණයෙන් ගියරක දාන හැටි උගන්වන ක්‍රමය තමයි මහසි ක්‍රමය කියලා කියන්නේ. හැබැයි එතකොට යෝගාවචරය හරියටම කැඳේ ගලබීරු වගේ දැනගෙන තියෙන්න ඕනේ. මෙතන දැන් හරි දැන්මම දාලා බලනවා යන්නේ පළච්චාවේ නැත්නම් කහිර පුදෙන් මම මගේ වගකීමෙන් එ නැත්නම් මම අප වෙලා මම කැප වෙලා මේක දානවායි කියලා. ඒ නිසා මේක හරීම මේ වගවීමකින් කරන්න ඕනේ වෙලා. ඒකට පරණ උපමාවක් පෙන්වන්නේ සම්ප්‍රදාන කුල උපමාවක් පෙන්වන්නේ අපි දැන් මේ පින්නේ ගම්පහ දිස්ත්‍රික්කේ තව ඇතම්ම දෙකක් විතර ගියාම ඔන්න ගඟ හම්බ වෙනවා. ගඟෙන් එහා පැත්තේ තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ. අපි හිතමු රජුරු දෙන්නෙක් ඉන්නේ කියලා රට දෙකක් කියලා මේක. දැන් මේ ඉන රජුරෝ මට විරුද්ධව චෝදනා කරලා මාව මරන්න මෙහෙවලා. ඉතින් රාජපුරුෂෝ ඉලවනවා. මම දන්නවා මම එහෙම අපරාධයක් කරලා නැහැ. මොකද රජුරු උදහස් වෙලා. ඉතින් මම දුවනවා එහා පැත්තේ රාජ්‍යයට ගියොත් ඒ රාජ්‍යයේ මේ නීතිය නැහැ. ඒ නිසා මම එහා රාජ්‍යයට යන්න ඕනේ කියලා. එහෙනම් මම කොච්චර වේගෙන් දුවනවාද? පණ එපා කියලා දුවන්න ඕනේ. මොකද රාජපුරුෂය ඉන්නේ අස්වැ පිට. මම දුවන්නේ මගේ කකුල් දෙකේ හයියෙන්. ආ ගිහිල්ලා බයි නම් ගඟක් තියෙනවා. ඔකේ කිඹුලෝ ඉන්නවද දන්නෙත් නැහැ. මිනිමෝරු ඉන්නවද දන්නෙත් නැහැ. පීනන දන්නෙත් නැහැ. දියසුලි දීවැල් තියෙනවද දන්නෙත් නැහැ. මෙයාට එක පාරට ගමන බාධා වෙනවා. එතකොට අටුවාචාර්ය මහසූ උපමාවක් කියනවා කෙනෙක්. දැන් මේ වතුරට බය නිසා, කිඹුලන්ට බය නිසා, මෝරුන්ට බය නිසා අර ළඟ තියෙන කෙහෙල් කොට දෙක තුනක් අරගෙන ගැට ගහලා පුංචි පහුරක් හදා ගන්නවා. හදිස්සියක් වුණොත් එල්ලෙන්න. ඒකල පහුරේ ආධාරයෙන් අතින් පයින් මහන්සි වෙලා දබි ගහගෙන කොහොම හරි ගඟේ ජීවල කපාන යනවා. ඒක එක ක්‍රමයක්. අනිත් එක බලනවා මෙව්වා එකතු කර කර ඉන්න ගත්තොත් රාජපුරුෂය එනවා රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පැන්න ගඟට. පුළුවන් නම් පීනපන් නැත්තම් පීනපන් කියලා පයින්න. ඒක කියනවා විපස්සනා ක්‍රමය කියලා. පහුරක් හදා ගන්න පමා වෙන්නේ නැහැ. පහුර හැදුවත් අතින් පයින් දමි ගහලා තමයි යන්න ඕනේ. දැන් ඒකට වෙලා නැහැ. පැන්න. පැන්නට පස්සේ අපිට සීට් එකක් ඉල්ලන්නවක්වත් වාහනේ පහසුකම් ඉල්ලන්නවත් බෑ. ඉතින් මේ මහසී ක්‍රමේ තියෙන්නේ ඒ වගේ මේ පැත්ත බයයි. තව මොහොතකින් මාව අහු වෙනවා බරපතල වැරද්ද නිසා මම ආවා. බඩපිට බලන්නේ පැන. ඉතින් ඔය මෙතන ගඟේ තමයි රාජා හෝ මා හෝ ගංගා හෝ සිද්ධ වුණත් ඒකෙම තමයි. ඔය අරිට කිවෙන්දු ඇවිල්ලා ඒ හදපු කෝවිලක් තියෙන්නේ මේ කිට්ටුවක තමයි. ඉතින් මෙන්න මේ දෙකෙන් සමහරු කැමති පොඩ්ඩක් පමා වෙලා ඉඳලා පහුරක් හදාගෙන අතින් පයින් දමි ගහගෙන යන්න. දැන් මම මේ කියන්න හදන ක්‍රමේ ඊට වැඩිය අර ගිය ගමන් පයින් ක්‍රමේ. හැබැයි අරකටත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි යන්තම් අරමුණට හිත ගිය පළියෙන් අරමුණට දැක්කා දැන් ඊට වැඩිය අරමුණ හොඳට තිබුණා කියන පළියෙන් ඉන්නේ නැතුව අපිට ඕන නම් තව අරමුණ ඇසුරු කරන්න පුළුවන්. ඇසුරු කරලා අරමුණ වශී කරගන්නත් පුළුවන්. එතකොට අපි අරමුණ වශී කරගන්නේ අරමුණට රිංගා ගන්න අදහසින්. අරමුණ හරියට යුද පිටියක තියෙන බංකරයක් වගේ. අපි ඒකට රිංග ගන්න අදහසින්. නමුත් මේ අරමුණ ඇති හැටිය දක්නා ස්වරූපින් අරමුණ පරීක්ෂා කරලා බලන්න පුළුවන්. පරීක්ෂා කරන බලේ විපස්සනා ක්‍රමය. අරමුණට රිංගගෙන අරමුණේ අරසාව ලබා ගන්න ක්‍රමයක් සහ අරමුණ විවේචනය කරලා බලන පතුරු ගහලා බලන විස්තර කරලා බලන ක්‍රමය කියලා දෙකක් තියෙනවා. ඉතින් බයසක තියෙනවා නම් සමතේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නම් එයා අරමුණේ පිහිට අරගෙන ටිකක් වෙලා ඉඳලා අරමුණ ඇසුරු කරමින් ඉන්න පුළුවන්. නමුත් විපස්සනා කරන කෙනෙකුට මේ තමන් වශී කරගත් අරමුණ එතෙන් පඩම්ම ඒක ඇති හැටිය දැකීම දර්ශනය නැත්තම් මේ දෘෂ්ටිය සඳහා වැඩ කරන්න පුළුවන්. මෙන්න මෙහෙම වැඩ කරනවා නම් එහෙම නැත්තම් මේ චිත්ත විසුද්ධිය ඉඳලා දිට්ඨි විසුද්ධියට මාරු වෙනවා නම් ඒකේ විස්තර තියෙන මන් දන්නේ හොඳම ක්‍රමය ওই මහා ශික්‍රමය හරීම පිරිසිදුයි ක්‍රමය. ඒකේ කියනවා ආප්තෝපදේස හතරක් මාර්ගයෙන් කොහොමද යෝගාවචරය මේ තමන් මෙතෙක් වඩාගෙන ආපු මේ ගැම්ම තනාගෙන ආපු මේ එකලස පාවිච්චි කරලා මේ ditthi visuddhiyak pinisa මෙහෙවීමක් කරන්න. ඒ සඳහා කියනවා දැන් තමන්ට පුළුවන් නම් වාඩි වෙලා මම දැන් මට ආස්වාද ප්‍රසවාසය තමයි මගේ මූල කර්මස්ථානේ. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම තමයි මූල කර්මස්ථානේ. සක්මන් කරනකොට වම දකුණ තමයි මගේ මූල කර්මස්ථානේ. එහෙනම් ඔසවනවා තබනවා තමයි මගේ මූල කර්මස්ථානේ. එහෙනම් ඔසවනවා යවනවා තබනවා තමයි මූල කර්මස්ථානේ කියලා ගිහිල්ලා පරියන්කිට ගිහිල්ලා සක්මනට ගිහිල්ලා දැන් තමන් ඒ කරන පුරුදු උපක්‍රම හරහා දැන් මේ මූල කර්මස්ථානේ සම්මුඛ කරගත්තා. එහෙම නැත්තම් මුලිචි කරගත්තා. එතෙන් හිත මූල කර්මස්ථානේ දාගත්තා. ඒ කියන්නේ ආපాతගත කරගත්තයි කිය. ඉතින් මේක තමයි සතියෙන් කරලා දෙන්නේ. අපේ නන්නතර අරමුණු රාශියත්තේදී වෙනතට වඩා අර තමන් ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානෙම හිත ගියා. ඒ හිත යෑම යෝගාවචරය තමයි දන්නේ ඉතින්. වෙන කවුරුවක්වත් නැහැ ළඟ භාවනා කරන්න කරන්න තේරෙන්නේ නැහැ. මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමර තේරෙන්නේ නැහැ. මම මේ බලාපොරොත්තු වෙච්ච විදිහට මගේ හිත ආනපාන ගියා. මගේ හිත පිම්බීම ඇකිලිමට ගියාද කියලා. අපි හිතමු මේ යෝගාවචරයට දැන් තේරුණයි කියලා දහසකුත් අරමුණ චීද්දි මගේ හිත දැන් නැවත නැවතත් ආස්වාද ප්‍රසවාසයෙන් ඇසුරු කරනවායි කියලා. එහෙම නැත්නම් මගේ හිත දැන් පිම්බීම ඇකිලිම ඇසුරු කරනවායි කියලා. එතකොට යෝගාවචරයට තේරෙනවා මම ඊයේ ගත්ත ප්‍රයත්නෙට වැඩිය ඉස්සලා පරියන්කට වැඩිය දැන් අරමුණත් සමග මුලිච්ච වෙන ගතිය, හාද වෙන ගතිය ඇසුරු කරන ගතිය වැඩි. මෙන්න මේ විදිහට අරමුණ මම දාන වචනේ තමයි අරමුණට මූණට මූණ දාලා ඉන්නවා කියලා. ඉන්න ගතිය ආවනම් මේ යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ අපි දකින්නේ මතුවෙච්ච අරමුණක් මිසක මතුවෙන අරමුණ නෙවෙයි. අපි දකින්නේ මේ වෙනකොට මතුවෙලා විශාල වෙච්ච ගොරෝසු වෙච්ච අරමුණක්. අපි බබා හම්බුණයි කියලා කිව්වට පෙන්නන්නේ බබා හම්බෙලා තැහැට වෙලාකට පස්සේ. මාස 9කුත් බබා බඩේ ඇතුලේ ඉන්නවා. ඒ වෙලාවේදී බබා හැදෙන හැටි අපි දන්නෙත් නැහැ. අන්තිම බබා හම්බෙන හැටි පෙන්නන්නෙත් නැහැ. පෙන්නන්නේ එතනින් දොස්තරට විතරයි. ඒ වගේ මේ බබා හම්බ වෙන හැටි දැකලා නෙවෙයි අපි මේ බබා ගැන කතා කරන්නේ. අපිට පුළුවන් මේ බබා හම්බ වෙන තැනට යන්න. එහෙම නැත්නම් ටිම්බිරි ගෙට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පාටි රේෂන් රූම් එකට ගිහිල්ලා බබා එළියට එන හැටි බලන්න. දෙයක් කැත වැඩක් වගේ තමයි පේන්නේ. මේකට බුදුහමර දෙන්නෙත් පහ කැත නමක් යෝනිසෝමනසිකාරය කියලා. යෝනිය කියන්නේ ස්ත්‍රීලිංගයට තමයි. අරමුණ ඇති වෙනකොට ඇති වෙන තැනටම ගිහිලා බලන්න කියනවා. දැන් මේ දැන් එනේන අරමුණ පේනවා. පින්නට අපි තේරුම් ගන්න ඕනේ මේ මුල දැකලා නැහැ. අපි දකින්නේ වෙස් බඳලා නටනවා මිසක වෙස් බඳිනවා දැකලා නැහැ. ඒ නිසා අරමුණ එන්නකොටම ප්‍රමාණෝවි අප්‍රමාදීව මේ අරමුණ දකින්නම් ඉස්සෙල්ලා අරමුණ නිවත නැවත එන මට්ටම හදා ගන්න ඕනේ. එන මට්ටම දැනගෙන මම දකින්නේ කොහොම කොහොම වෙච්ච බහුපව වෙච්ච අරමුණක්. අරමුණ එනකොටම කොහොම දෙන්නේ කියලා බලන් හදන මුලට අදින ගතියට යෝනිසමංචකාරය කියලා කියනවා. ඉතින් ඒකට අරමුණ එන්නේ ඉස්සෙල්ලා සතිය පිටලා තියෙනවා. තා පොඩ්ඩකින් අරමුණ එනවා. මම මේ දැන් ඊයේ දැක්කේ ආපු අරමුණ දැන් එන අරමුණ කොහොමද? අරමුණේ මුලට කොහොමද යන්නේ කියලා ඒ අවධානය මුලට යොදන්න ඒ පුද්ගලයාගේ සතියෙත් අනිකුත් ඉන්ද්‍රියවලත් පුදුමාකාර ප්‍රණීත වීමක් වෙනවා. හරියට එළවලු කප කප ඉඳලා පිහිය ගාල අරගෙන කපනවා වගේ. එතකොට හරියටම චරස් 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 ගාල කපන්න පුළුවන්. හම් වෙන්නේ නැහැ. අතුල් අතුල්ලා ඉන්න ඕනේ. අන්න ඒ වගේ ඒ චිත්තවිසුද්ධියේ ඉඳලා දිට්ඨිවිසුද්ධියට යනවයි කියලා කියන්නේ අරමුණ නැවත නැවතත් මූණට මූණ දාලා ඉන්න වෙලාවත් දකින්න යෝගාවචරය දැනගන්නවා. දැන් අරමුණ නතු වෙලා ඉන්නේ. දැන් මේ අරමුණ මතු වෙනකොටම කොහොමද කියලා බලන්න හදන ගතිය මුලට ඇදීම කියලා කියන්නේ. ඒක දැනගන්න ඕනේ මම මෙතෙක් කල් දැකලා තියෙන්නේ බිහි වෙච්ච අරමුණක්, බිහි වෙන අරමුණ නෙවෙයි. මෙන්න මේ විදියට අරමුණේ පිටකොන්දේ ඉඳලා මුලට ගමන් කරන මාර්ගයේදී යෝගාවචරය තුළ ඇතිවෙන වෙනස තමයි දිට්ටි වෙනස කියලා කියන්නේ. මතු වෙච්චිතේ දැක්කට වැඩිය මතු වෙන හැටි දැක්කනම් සම්පූර්ණ අදහස වෙනස් වෙනවා. ඕනෙම අර්ධයක් මතු වෙන හැටි දකිනකොට බලන්නට වශී භාවය වැඩි. ඒක සාමාන්‍යයෙන් ආපතෝපදේශක කියන්නේ ගහක් වැවෙන වෙලාවට හිතුවක් කපන්න අමාරුයි වැඩෙනකොට මුලදිම නම් නියපොත්තෙන් කඩන්න පුළුවන්. අංකුරයක එනකොටම දැක්කන ඔබ නියපොත්තෙන් කඩන්න පුළුවන්. නමුත් වැවෙන්න ඇරියොත් කොහොකව වුණොත් පව්පව් වුණොත් පොරෙන් කපලවත් බේරන්න බෑ. ඒ නිසා මේ ගහ මෝරණකම් ඉන්නේ නැතුව නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ අරමුණ මෝරණකම් ඉන්නේ නැතුව නියපොත්තෙන් කඩන වෙලාවට යන්න ගියාම යෝගාවචරයට එන පුදුමාකාර ශක්තියක් මේ සතිය අප්‍රමාදයත් එක්ක වැඩ කරනකොට පමා නොවි අරමුණ දැක ගන්න අසුලුව බලන්න ගියාම ඒක නිකන් ඉර බලනවා නෙවෙයි අරුණ බලන හැටි. ඉර නගින්න ඉස්සලා කල්ැතුව ගිහිලා ඉර සේවේ බලන්න ශිරීපාදයටල බලහින්. එතකොට ලෑස්තියක් තියෙනවනේ මේකේ. ආකාශයේ බුදුමාකාර සම්දර්ශනයක් ලෑස්ති කරනවා. ඉස්සලා රතු පාට වෙනවා. ඊට පස්සේ සුදු පාට වෙනවා. ඒ සුදු පාට එකේ ඉර නිකන් මුකුළු කර කර පැංගිරේ පැංගිරේ වීසි කර කර ඔන්න ඉර සේවේ පටන් ගන්නවා. එතකොටත් අපිට පේන්නේ ඉර ඉරි කෑල්ලක් වගේ. එන්නේ එන්න තමයි මේක සම්පූර්ණ බෝලයක් විදියට උඩට එන්න පයින්නේ අපිට පේන්නේ මූණත් අහඩුවක් වගේ. නමුත් මේක ග්ලෝවක්. එහෙම නැත්නම් මේක සම්පූර්ණ ත්‍රිමාණ රූපයක් පේන. නමුත් අපිට පේන්නේ ඉර එමිට එමිට නගිනවා. ඉතින් ඉර දැකපු කෙනෙකුට වැඩිය ඉර සේවය දැකපු කෙනෙක්ගේ අවබෝධය වැඩි. ඉතින් අපි කල්ලාතෝ කියලා සීතල වේගුලි වේගුලා තිරීපාදයට ලයිනෝ ඉරසෙවි බලන්න. අන්න ඒ වගේ කවුද කවදද ආස්වාසි නගින හැටි දැකලා තියෙන්නේ? දැකලා නැති නිසායි අපි මේ ආස්වාසිය දැක්කයි කියලා කිව්වට අපි දැකලා තියෙන්නේ නැගලා මෝරලා ඇටුවම් බහැපුව ආස්වාසිය. මේක මුලට දකින්න මේ මුල දකින්නකොට පේනවා ඒ ඉර නගින වෙලාවේ ජවනිකා ටික වෙනස් වෙන්නේ නැහැටි. දැන් මේ වෙලාවේ ඉර දිහා බැලුවොත් වෙන ඉර ආහසේ තියනා වගේ. නමුත් ඉර නගින වෙලාවේ ඉර අරුණ වෙලාවේදී ඒ ඉර තප්පරෙන් තප්පරයට ක්‍රියාවත් වෙන්නේ නැහැටි. බොහෝම ශීඝ්‍ර වැඩ පිළිලක් ඇතන තියෙන නිකන් චිත්‍රපටිය පටන් ගන්න ඉස්සලා බෙල් එකක් ගැහුවා, දෙකක් ගැහුවා, තුනක් ගැහුවා, දොරවල් ඇහුවා, ඕන්න නමෝ නමෝ මාතා ගියා. දැන් උනේ චිත්‍රපටිය පටන් ගත්තා. ඒකදී වහ පුදුමාකාර සංසිද්ධි වැටක් තියෙනවා. අන්නේ සංසිද්ධි දැක්කේ නැතුව අපි ගිහිලා තියෙන චිත්‍රපටිය පටන් ගන්න විනාඩි 5 කට ඉඳලා පස්සේ ආනික මෙතන තියෙනවා. මෙන්න මේක පිළිගන්න අපි ලෑස්ති නැහැ. අපි මෙතෙක්කල් ලැබලා තියෙන ලෝකේ හැම දැනුමක්ම කොහොමද කියන්නේ ඒක? සෙකන්ඩ් හෑන්ඩ්. ඔරිජිනල් එක දැකලා නැහැ. කවුද හොයාගත්ත කුණුහරුප ටිකක් තමයි පන්ති කාමරේ සර් අපිට කියලා දෙන්නේ. කිසිම එකෙක් කතා කරන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. සෝරි. එම් කියන්නේ කොහොඳ නැහැ ගුරුතුමන්ට නිකන් පහත් කරනවා වගේ. මට ඉස්කෝලේ යන කාලෙම තේරුණා මේ මොන කුණුහරුපද මේ කතා කරන්නේ පන්ති කාමරේ කියලා අර කටපාඩම් කරවා මේ කටපාඩම් කර මේ ඔක්සිජන් මේක නයිට්‍රජන් මේක හීලියම් වෙන්න තෝගයක් කටපාඩම් කරන වෙලේ ඒ කුණුහරුපෙම ලිව්වොත් පාස්. මේ මොනවද මේ අපිට උගන්වන්නේ? උන්තියා උන්ගේ අම්මලාවත් දන්නේ නැද්ද? මේ ඉලෙක්ට්‍රික් කතා කරන මනුස්සයා ඉලෙක්ට්‍රොනික වලට ගියා පස්සේ දේනවා ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ මොකක්ද කියලා. ඉලෙක්ට්‍රොනිකක් දැකලාද කතා කරන්නේ? එක්ක ලෝකේ ඉන්න විද්‍යාඥයෝ මුන්ගේ අම්මලාට මුන් කලින් කිව්වා අපට ඉස්කෝලේ යන කාලේ පොසිටිව් එකේ ඉඳලා නෙගටිව් එකට ඉලෙක්ට්‍රෝන යනවායි කියලා. දන අංග්‍රේ ඉඳලා රීනා ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ කෝ නෑ නෑ කට්ටිය එකතු වෙලා දැන් තීන්දුවක් කරන් තිනවා රීනා අංග්‍රේ ඉඳලා දන අංග්‍රේට යන්නේ කියලා. ඉතින් මුන්ගේ මොලේ නරක් වෙලාද බීලා ගන්නවද මුන් පිස්සුද කෙලින්නේ කියලා හිතනකොට බුදුහාමුදුර කිව්වනේ මම අත්දකලා ප්‍රත්‍යක්ෂ වෙලා කතා කරන්න කියලා. මුන්දලා කතා කරන්නේ සම්මුතියන්නේ. ඊ පචේනේ තාමත් පන්ති කාමර දුගන්නන්නේ. මෙච්චර දියුණු ලෝකෙත් ඔය රසායන විද්‍යාව කියලා උගන්නන්නේදී භෞතික විද්‍යාව කියලා උගන්නනදී එහෙම නැත්නම් ජීව විද්‍යාව ගොඩේ කාගැටි පිස්සෙක් විශ්ු මතයක් මිස ඇති ඇති නෙවෙයි. මට දැන් බය වෙන දෙයක් නැහැ මොකද මම හයි ස්කෝල යන්නේ නැති හින්දා. බුදුරජාණන්සේ ඒක නෙවෙයි කියන්නේ. මොකද ඔතනින් අනික අල්ලගන්නේ මුලට ඵලයක්. බලපන් මුල ඉඳලා ඔතෙන්ද එනකන් කතාවේ විශාල කොටසක් වහලා ගහලා තියෙන්නේ. මෙන්න මේක දකින්නකට කියනවා ditthi visuddhi කියලා. නැත්තම් ditthi visuddhiක් නෙවෙයි මේ ditthi visuddhi ලෑත්ති කරන හැටි. ඕනෙම අරමුණක් එnderලා එක බෑ, දෙක බෑ, තුන බෑ, හතර බෑ, දහස්වර එnderලා මේක කොහේ ඉඳලද මේ ඉන්නේ කියලා බලන්න. කොහේ ඉඳලද මේ මතුවෙන්නේ කියලා. ආන්නේ බැලීමට මිනිස්සුන්ට තියෙන මේ හැකියාව සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් තමයි පන්නරේ ලබන්නේ. පන්නරේ ලැබලා බලාන හිටියොත් පේනවා ඉර දැක්කට වැඩිය හපන් ඉර සේවේ බලන හැටි. එහෙම නැත්නම් අපි බබා දොරට වරන වෙලාවේ දැක්කට වැඩිය හම්බම් බබා හම්බ වෙනකොට කතා. ඕනෙම දෙයක. උදාහරණයක් වශයෙන් කියනවා නම් තවත් මම මේ කියලා කට උල් වෙලා තියෙන්නේ. මගේ ඒක නිසා මම කියනවා මොන ලෙඩේට බෙහෙත් කෙරුවත් ලෙඩේ මූල රෝගය හොයාගන්න හැටි රෝගේ නෙමෙයි විෂ බීජේ හොයාගන්න හැටි සම්පූර්ණ අලුත් කලාවක්. ඒක ලෙඩේ හැදුනට පස්සේ බෑ. ලිඩි මතු වෙනකොටම ලේ පරීක්ෂා කරන්න ඕන මූත්‍ර පරීක්ෂා කරන්න. එතකොට විතරක් මූලිකම ආසාදනය කරන විෂ බීජ අල්ලන්න පුළුවන්. ලෙඩා ලෙඩ වුණාට පස්සේ දහසකුත් එකක් විෂ බීජ යති එනවා. එතකොට අපි කල්චර් එකක් දාලා බැලුවොත් විෂ බීජ ලක්ෂයක් තියෙනවා. කෝකද මූල විෂ බීජේ? කද්දාවත් අල්ලන්න බෑ. ඒක නැවත ආසාදනය කරන්න ඕනේ. විෂ බීජ ටික ඔක්කොම අල්ලන නිරෝගී කෙනෙකුට දැම්මට පස්සේ මූලික රෝගයට අදාළ රෝග ලක්ෂණ එන විෂ බීජ අඳුනගන්නවා කියන එක පොස්ටියුලේෂන් එකේදී කොක්ස් පොස්ටියුලේෂන් එකේදී පළවෙනි වතාවට බෑ දෙකේ බෑ තුනේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ මේ ලෙඩ වෙච්චි ලෙඩා ප්‍රතිශක්ති අඩු වෙච්චි ලෙඩාට ওই තියෙන හැම විෂ බීජෙන් පහර දෙනවා. එතකොට මේ මූල රෝගයට හේතුච්ච විෂ බීජය අල්ලන්න බෑ. විෂ බීජ රාශියක් පේනවා. ඒ රාශියෙන් පස්සෙන් පස්සට ගිහිලා කොයි විෂ බීජයද මේ රෝගයට හේතුනේ කියලා බැලුවොත් ඒක විශ්පිතාලේ කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නේ medical research lab එක ඇතුලේ. මේ ළඟදී මම ඕන් නැති කතාවල් එකට කියනවා. මේ ළඟදී භයානක රෝග 3-4ක් ලෝකේ කිව්වා. මේ චිකන් ගුන්ණියා කිව්වා. අර්ග කිව්වා මේක එකකවත් විශේෂිත රෝග ලක්ෂණ නැහැ. මේ බෙහෙත් හදන යෝම් බෝ කරපු රෝග. ඒ රෝගේ එකකටවත් ඒකට අදාළ රෝග ලක්ෂණයකුත් නැහැ. විසම විස බීජකුත් නැහැ. මේගොල්ල විස බීජ දාලා මිනිස්සු බයි කරුවට පස්සේ හැම එකාටම ලෙඩ වෙනවා. බුදුරජාණන්සේ එහෙම කැත වැඩ කරන්නේ නැහැ. උන්වහන්සේ රෝග මූලයේ හොයලා වෙදකම් කරන්නේ. ඒ නිසා අපිට කියන හුස්ම බලාපන්. හුස්ම මුලට යන්න. හුස්ම මුල බලනකොට සජීවී ක්‍රියාවලියක් කියන මේ නැති තැන ඉඳලා හුස්ම පටන් ගන්න තැන පොඩ්ඩක් බලන්න. හුස්ම කරන බලන්න ඕම ඉන්න ගමන්. කොහේ ඉඳලාද මෙයා එන්නේ කියලා. බලාන බලානිනකොට එන තැනට හිමීට හිමීට යන්න පටන් ගන්නවා. යනකොට පේනවා හුස්ම පටන් ගන්නකොට ක්‍රියාවලිය තාමත්ම සිද්ධි බහුලයි. යවනික රාශියක් සිද්ධ වෙන්නේ. මේරුවාට පස්සේ ඒක නිකන් තලතුණා වෙච්ච ගතියක් තියෙනවා. ඒ නිසා මේක හට ගන්න තැන බැලුවනම් අනිත්‍යයි කියන එක වෙනස් වීම රාශියක් වෙනවයි කියන එක යවනික ළඟ මාරු වෙනවයි කියන එක හිතා ගන්න බැරි තරම්. ඒ නිසා අරමුණේ පිටකොන්ද බලන කෙනායි අරමුණේ මුල බලන කෙනායි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන හැම කෙනාටම මේ හැකියාව තියෙනවා දැනගන්න ඕනේ ඉස්සලා අරමුණ වගලගෙන අරමුණ නතු කරගෙන මේ අරමුණ එන තැන බලන්න. ගන්න ප්‍රයත්නයක් පාස චිත්තක්ෂණ කලින් දකින්න පුළුවන්. දැක දැක යනකොට පේනවා ආරම්භය ශීඝ්‍රයෙන් විනාශලා තමයි අපි ඔය දන්නේ ආසසසසටින් ඉති ආර මෙතෙක් කල නොදකපු කොටස දැකීම නිසා ආස්වාසයට ප්‍රසවාසයේ අත්දැකීමට විශාල තොරතුරු රාශියක් අපිට එකතු වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කලත් අපි ඉන්නවා අපි හුස්ම ගන්නවා අපි දාන්නවා ඕක තමයි මගේ හුස්ම කියලා කිව්වට අපි මේ උපන ධාතිකේ ලියලා දීන්නේ කොහෙන් උපදුණාද කියලා දන්නේ නැතුව. දැන් අපි බලන කොහෙන්ද උපදින්නේ කියලා අන්න එදාට යට හම්බෙන ඒ සතිය ඉතාමත්ම තියුණු සතිය කිසිම අපේක්ෂාවකින් තොරව බලනිනකොට මේ හුස්ම එන හැටි පේනවා. ඊට පස්සේ පිම්බීමක් නම් පිම්බීම පේනවා. හැකිලිම නම් හැකිලිම පේනවා. මෙන්න මේ විදිහට මේ රූපෙක වායෝ පොට්ටබ්බ රූපේ මේ බලන ක්‍රමේ පුදුමාකාර විදුහුරු ක්‍රමයක්. ඊට ගියාට පස්සේ තේරෙනවා යමක ජාතකේ දැනගන්න නම් අලගිය මුලගේ විස්තර දැනගන්න නම් පූර්ණත්වය දැනගන්න නම් හට ගන්න දැන බලගන්න. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ හට ගත්ත දෙයක් බලනවා මිසක් වෙස් බඳිනවා දැකලා නැහැ වෙස් නටනවා දැකලා තියෙනවා. මුලින්ම අපිට කියනවා රෝග ලක්ෂණ හොයපන් රෝග මූලය හොයපන් මේ දුකට මුල හොයපන් මුල හොයන්නේ හුස්මේ මුල හොයලා. අන්න එදාට පේනවා මේ යම් වෙලාවක හුස්මේ මුල දකින්න තරම් සියුම් සතියක් ඇති වුණා නම් ඒ යෝගාචර වෙනා මේ ගොරෝසුට නාස්පුඩු පුරවාගෙන යන හුස්ම ඉවර වෙන්නේ අන්න ඒ වගේ ජවනිකාවක කියලා. ඒකේ මංජේසු උත්‍රි බුදුන්සේ සඳහන් කරනවා හුස්මක මුල කියන්නේ ඒකාන්තයක් හුස්මේ මැද කියන්නේ තවාන්තයක් ওই දෙක මත හැටියට පස්සේ හුස්මේ අග කියන අන්තයට යෝගාවචර යනවා ඕකට තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. අපි මේක තමයි මඟ අරගෙන ඉඳලා තියෙන්නේ මෙතෙක්. නිරෝධ සත්‍යයට යන තරම් හිත සියුම් වෙන්නේ නැහැ. හර්මුණක ගෙවෙන තැන දකින් තරම් හිත සියුම් වෙන්නේ නැහැ. හිත හට ගන්න තැන දැකීම සඳහා මෙහෙවීමක් කරේ නැත්තම්. ඉතින් ඒකෙනුත් පොඩි සමාජික කාරණාවක් මේකේ තියෙනවා. ඉවර වෙන තැන බලන්න අපි කැමති නෑනේ. බබේ හම්බ වෙනවා කැමති වුණාට දරුවෙක් හම්බ වෙනවා දකින්න කැමති නෑ. ඌ මැරෙන හැටි දකින්න කැමති නෑනේ. ඒක කියන්නත් හර නෑ මෙහෙම බනවල මුස්පේන්තුයි. අපි හැම එකක්ම මැරෙනවා. බබා හම්බ වෙනකොට නම් ලක්ෂ්තේද ශ්‍රික්ෂෝණද සබන් ඇරගෙන රෝස පාටයි නිල් පාටයි තුවා ඇරගෙන ගිහලා අම්මෝ සුබපතලා එනවා. මැරුණාට පස්සේ ඒක වෙන්න බෑ. මලගිය මීගිය දුවගේ මිනිය වහන්ලයි මේ සුදු සලුව වියන්නේ කනකොක් පාටින් තිතුරන අහසේ මුස්පේන්තු පාටින් කාටද මේ සලුව වියන්නේ? මේ මීගිය දුවගේ මිනිය වහන්. ඉතින්සල් මොකක්ද කියන්නේ? මේ දුව දීගෙක දෙන්නයි ලස්සන රැහැණකි රාතට සේම රුවින් යුත් සලුව වියන්නේ. එහෙම නැත්නම් උරේ පායන හඳ වගේ සලුවක් කියන්නේ මොකද මේ ඊයේ ඉපදිච්ච දුවට? හැබැයි ওই දුව මැරෙනවයි කියන එක කියන්නේ කියොත් එහෙම අපි ලෝකේ කවදාකවත් කැමති නැහැ සිද්ධියක හැමාරි බලන්න. එයට අවමංගල්‍ය කියනවා, අවාසනාවන්ත කියනවා, බුදුරජාණන්සේකට නමක් දෙනවා නිරෝධ සත්‍ය කියලා. නිරෝධ සත්‍යයට යන්නත් කැමති නැහැ. දැන් මෙතන ඉඳලා එකෙක් මැරලා ගියයි කියලා කියන්නේ මෙතන. බුදු අම්මේ නොවිය යුත්තක් උනේ. ඉපදුණාට ප්‍රශ්න නැන්නේ. ඉපදෙච්චම ල මේකේ නාකි උනක් ප්‍රශ්නකුත් නැහැ. එක නාකියක් හරි නාකිච්ච කරන්නේ සහොක් ගල මැරලා ගියොත් එහෙම අම්මෝ. ඉතින් ඊට පස්සේ CID එකමුත් එන්න ඕනේ, විවස්ථා හදන්නත් ඕනේ, ඉන්ෂුරන්ස් එකෙන් එන්නත් ඕනේ, පොලිසියෙන් එන්නත් ඕනේ. ඒ ඇවිල්ලා උන් කියනකම් මැරෙන්න බෑ. ડોක්ටර් කියන්නේ නෝ මැරුණා කියලා. පිටතනක මැරුණොත් හදිසි මන්න පරීක්ෂණ. මොන පචයක්ද මේ ජීවිතේ කියන්නේ? මේක හුස්මට දාලා බලන්න බුදුන්වහන්සේ කියන්නේ අන්තිම බලන්න. බුදුන්වහන්සේ කියන මුල බලන්න. මුල බලනකොට තේරෙයි ඔබ මතෙක් කල මොනවද දැකලා තියෙන්නේ කියලා. ඒකෙන් ඇතිවෙනේ සියුම් භාවය, ඒකෙන් ඇතිවෙනේ තීක්ෂණ භාවය අගට යෙදෙනවා කියන එක සම්පත්‍ය. ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා හුස්මක මුලමැද දැක්කනම් අගට අපේ හිත යොමු වෙනවා. නිරුද්ධ වෙන එකට යොමු වෙනවා. ඒක ලැකින එතකොට පේන ජයග්‍රහණයක් විදිහට. මොකද අර ඇතිවීම හට ගන්නා සියුම් භාවයේ දකින්න හිට මෙහෙවලා. ඒක දැක්කට පස්සේ පේනවා මේ හුස්මක් ඇති වෙන හැටි. ඊට පස්සේ ඒක ගෙවෙන හැටි. එතකොට Tamanට අතවාසියට හම්බ වෙනවා අර තීක්ෂණ දර්ශනය නිසා. එහෙම නැත්නම් හිතේ ප්‍රණීත භාවය නිසා. එහෙම නැත්නම් හිතේ සියුම් භාවය නිසා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ අරමුණක ඇතිවීම සහ නැතිවීම පුදුමාකාර සිද්ධි බහුලයි. මෙද හරියේ සිද්ධි නැහැ. මෙන්න මේ දෙක දැක්කනම් හටගන්නේ ගූඩ තැනකින්. ඉවර වෙන්නේ ගූඩ গুপ্ত තැනකින්. හැබැයි මේකට වඩනලද සතියෙන්, වඩනලද සීලයෙන්, වඩනලද සමාධියකින් බලාන හිටියොත් පේනවා හැම දෙයක්ම ලෝකේ රූප විතරක් නෙවෙයි මේ වගේ බෙල් ෂේප් කර්ව් එකක් තියෙන්නේ. බෙල් එකක් වගේ මුලයි අගයි දෙකේ පැත්තට ගෙවිලා යන මෙද හරිය බොහොම ලොකු කන්දක් තියෙන දෙපැත්තට ගෙවෙන එකක් මේ දෙක දැකලා නැති නිසා සංසාරයි. මේ දෙක දැක්කනම් තීරෙන්න පටන් අරගන්නවා මේක බලාන ඉන්න හැම වෙලාවකම තිරියන් වෙනවායි කියලා. හරියට ආරම්භයේ දකින හැම නාකියම තිරියන් වෙනවා, නාකිච්චිම තිරියන් වෙනවා. ඒ වගේම මේක ගෙවිලා යන හැටි දිහා හුතුට බලාන විටොත් මේ ඉඳුරා ආයේ තිරියන් වෙනවා. මැද බලන්න බලන්න නාකි වෙනවා. මේ ලෝකය පෙන්වන්න හදන මැද හරිය බලන්න බලන්න නාකි වෙනවා. මුල යගය දෙක බලන්න එතකොට පේනවා. ඒ නිසා පළවෙනි ආප්තේට කියනවා නාම රූප වෙන් කරලා දැනගන්න ඕනේ නම් අරමුණ හට ගන්න තැන බැලීමේ රහස දැනගන්න. මේකට බුදුරජාණන් කියන්නේ රෝග මූලයේ හැවීම, දුකේ හේතුව හැවීම. දුකේ හේතුව හොයනක බයක් නම් ඒක දන්නේ නැත්නම් කොච්චර සීලිය තිබ්බත් කොච්චර සමාධිය තිබුණත් ඒක නම් ගමනක් යන්නේ නැහැ. ඉදිරියට යන්න බෑ. ඒ යන්න බැරි කමක් තිබුණ බුදුහාමර ලෝක පහළ වෙන්නේ ඉස්සලා කාටවත් බෑ. බුදුරජාණන් මේ පාර පාදලා දුන්නා අපට. අරමුණ ඉස්සලාම නතු කරගන්න. නතු කරලා ඉවර වෙලා ඒකේ අලගිය මුලගිය බලන්න. මම මෙහෙම එකක් කියන්න හිනා වෙන්නත් ඕන නිසා. කෙල්ල ඉස්සලා යාළු කරගන්න පස්සේ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා කේන්දර බලලා ඊට පස්සේ තමයි අලගිය මුලගිය හොයන්නේ. ගිල්ලගේ ආලු වෙන්නේ නැතුව අලගිය මුල හිවට වැඩ නැහැ නේ. ඒකෙල්ල මයි පැත්තේ නෙවෙයි. ඉතින් ඉස්සෙල්ලා මොකක් හරි ඇහක් ගාලා රොඩක් දාලා ගිල්ල යාළු කරගන්න. යාළු කරලා ඉවර වෙලා තමයි මේක මොන වංශේද, ගැළපෙනවද නැද්ද කියන විස්තර බලන්නේ. ඔය කොල්ලන්ගේ කතාව, ඒ කෙල්ල කොහොම කරනවද මන් දන්නේ. ඒකේ වෙනම කතාවක් ඇති කෙල්ලන්. ඉස්සෙල්ලා මේ අරමුණ යාළු කරගන්න එපායි. ඒ නිසා බැරිම තැන බණ කියලා 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 බැරිම තැන පාවොක්සයිඩෝ කියනවලු. අනේ මන් දන්නේ. ඕගොල්ලන්ට කිව්වට මේ අරමුණ යාළු කරගන්න ඇති මේ ඕගොල්ලන්ට කාටවත් කියන්න එපා මං කිව්වා කියලා මේ කෙල්ලෙක් යාළු කරගන්න වැඩේ වැඩක් ඔතන තියෙන්නේ කිව්වා. අරමුණ නතු කරගන්න. නතු කරාට පස්සේ ඒකේ අලගිය මුලගිය හොයන්න බලුවා. හොයන්න ඕනේ. නතු කරගන්න එක සීල චිත්ත විසුද්ධිය. ඊට පස්සේ ඒකේ අලගිය මුලගිය පටන් ගන්න තැන ඔක්කොම හොයන එක ditthi visuddhiya. දැන්වත් තේරෙන්නේ නැත්තම් sorry. මොනෝ කියන්නේ? දැන් මේකේ තියෙන ආනිසංශය තමයි කොයි වෙලාවක හරි අරමුණ හට ගන්නා තැන බලන්න තරමට අපේ හිත යනකොට පුදුමාකාර සතිය වර්ණගීමක් වෙනවා. ඒකට කියනවා සුපතිට්ඨිත සතිය කියලා. ඒකට කියනවා වේපුල්ල සතිය කියලා. මේ එන අවිල්ල පරි ලොකු වුණාට පස්සේ බලන එක නෙවෙයි. නැති තැන ඉඳලා මතුවෙන සතිය බලනවා. බලහන් ඉන්නකොට මට ඉවර වෙනවත් පේන. එතකොට යාට අරමුණක මුලමැද අග කියන එක නොදකින්න බැරි තත්ත්වයටපත් වෙනවා. නොදකින්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒතර යාට තේරෙන්න පටන් ගන්නවා මේ පොඩි කාලයක් ඇතුළත මොන තරම් ශීඝ්‍ර වෙනසක්ද හුස්මක් කියන්නේ. ජවනිකා කීයක්ද මේ හුස්ම කියන්නේ එක කෘත්‍යයක් නෙමෙයි ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියට මමෙක් ඕනේද? තණ්හාවක් ඕනේද? මාන්නයක් ඕනද? ඒ ක්‍රියාවලිය සම්පූර්ණම හේතුඵල ධර්මිකයන්. ඒ නිසා මේ මුලමෙදාග දකින්න දකින්න අරමුණක ආරම්භයේ දකින්න දකින්න අරමුණ අරමුණ සම්පූර්ණ ස්වයංසිද්ධ වැඩක් වෙනවා. මම හුදු නිරීක්ෂකයෙක් මන්ටමට වැටෙනවා. මේ මගේ හුස්ම කියන්නේත් නැහැ. මම හුස්ම කියන්නේත් නැහැ. ඒක ආත්මයක් කරගන්නෙත් නැහැ. ඒ නිසා කොයි වෙලාවක අරමුණක මුලමෙදාග දකින්නත් එක්කම අපි අරමුණේ පොඩි දුරස් වීමක් වෙනවා. මේ දුරස් වීම නිසා එනින අරමුණක මුලමැදාග බැලීමේ විනෝදාංශය අපිට පටන් අර ගන්න පුළුවන් වෙනවා. ගඟක් අයින් ඉඳන ගංගේ ගලහගෙන යන දේවල් බලන ඉන්නවා. ගඟට අත දාන්නේ නැහැ. කකුල දාන්නේ නැහැ. ගඟ අනාකූලව ගලා යනවා. අත දැම්මොත් කකුල ආකූල වෙනවා. මෙන්න මේ නිසා මේ හුස්ම මම ගනිමි කියන්නත් එපා. හුස්ම ගෑනේනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට අරමුණක මුලමෙදාග දැකීම කියන සබ්බකාය පරිසංවේදී අස්සසීසාමීති සික්ඛති කියලා ඒ අරමුණ සම්පූර්ණ ස්වභාවික සංසිද්ධියක් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අරමුණේ භාවය ස්වභාවය ගතිය පේන්න පටන් අර ගන්නවා. හයියෙන් හුස්ම ගන්න ඕනෙත් නැහැ. ගොරෝසු කරන්න එපත් එපා. සියුම් කරන්නත් එපා. සියුම් වෙන්නේ සියුම් බව දැනගන්න. ගොරෝසු වෙන්නේ ගොරෝසු බව දැනගන්න. හුස්ම ගැනීම සම්පූර්ණ හේතුඵල ධර්මයක් වෙනවා. පිම්බීම හැකිලිම නම් ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයක් වෙනවා. මෙන්න මේක වෙනකොට මේකට කෙලින්ම අදාළ නැති වුණාට වටිනා චිත්ත න්‍යාමයක් වැඩ කරනවා. එහෙම නැත්නම් න්‍යාය ධර්මයක්. මේ විදිහට බලන්න බලන්න හුස්ම සංපත් වෙනවා. ඒකයි බුදුරජාණන්සේ දීර්ඝ හුස්ම කෙටි හුස්මක් බාටපත් වෙනවා. කෙටි හුස්මක් කාටවත් තමයි සබ්බකාය පරිසංවේදී වෙන්නේ. පරිසංවේදී වෙනකොට ඒක ස්වයං සිද්ධ වෙන්නේ. දැන් අපි බබික් තඩමල තඩමල කොහොමද කියලා නිදි කරවලා බබදියා බලන්න ඉන්න බෑ. එන්න එන්න හුස්ම අඩු වෙන්න පටන් ගන්න. ඌ නැගිටලා ඉන්නකන් අම්මගේ ඇතේ ඉන්නකන් ඉතින් සුවාසය ඇද ඇද තමයි ඉන්නේ. හුස්ම ගත්තට පස්සේ අන්තිමට මේහෙට බඩ පොඩ්ඩක් කියලා පහල යනවා. ඒකත් බලනකොට අම්මටත් ඉඳට වැටෙනවා. මුගක් කළාට මේ උකුලේ බබා නලවනකොට අම්මා නිදාගෙන ගිහලා බබා උඩ වැටලා බබා මැරෙනවා. ඒකට කියනවා ඔබ බබා තියපන්ද තොටිල්ල නැත්නම් උඹටත් ඉඳ යනවා. නිඳ ගියාම වැටෙන්නේ බබා උඩට. එහෙම ඉල බබ්බු මැරිලා තියෙනවා. එමේ බබා චෝක් එකකට බුදියාගෙන ඉන්නවා. ඒක දිහා බලනකොට අම්මත් මේ තොලුව පාත් වෙනවා. ඔඩොක් කරලා. ඉතින් මේකෙත් ඔය වැඩේ වෙනවා. අරමුණ යම් ආකාරයට සිහින් වෙනකොට ඔන්න නිජමතක් එනවා. ඔන්න නීරසකමක් එනවා. ඔන්න කම්මැලිකමක් එනවා. ඔන්න බයක් එනවා අරමුණ නැති වුණාද කියලා. ඔන්න සැකයක් එනවා මට සතිය තියෙනවද කියලා. ඔන්න සැකයක් එනවා මට සමාධිය තියෙනවද කියලා. අර විදිහට අරමුණක මුලමැද දකලා ඒක ස්වයංසිද්ධ වෙන්න හදනකොටම ඒක නිකන් පාලනියෙන් ගිලිහෙන්නා වගේ. එහෙම නැත්නම් ලූටලා යනවා වගේ. දැන් සක්මන් කරනකොට හොඳට මෙනෙහි කර කර සක්මන් කරනකම් සක්මන හරියට ඉද්ද ගැහුවා වගේ යන්න පුළුවන්. සක්මන ඉබේ වෙනකොට නිකන් පැද්දෙන්න පටන් අර ගන්නවා ට්‍රැක් එකේ විසිකොන්. නිකන් බීපු මිනිස්සෙක් වගේ පාලනේ තොර වෙන්න පටන් ගන්නවා. එතන ගියාම ආනපානේ ඉඳපු ගමන් ප්‍රදේශයක් පේන්නේ නැතුව යනවා. ආයෙසරයක් එනවා. මෙන්න මේ සංසිද්ධිය වෙනකොට ඒ යෝගාවචරය දිට්ඨි විසුද්ධියකට තරම් සූදානම් මනසක නෙවෙයි නම් ඉන්නේ මේ වෙන්නේ අනිත්‍යයක්. ඒක මේ සතිය නැතිවීම සමාධිය නැතිවීමත් මට කරපු කෙනෙක්මක්වත් නෙවෙයි. මේ අරමුණ ස්වභාවික රංගණයක රංගපානවා. ස්වභාවික භූමිකාවක රංගපානවා. මට නෑ ඒකේ චරිතයක්. මට තියෙන්නේ බලන්නේ ඒක. වෙන විදිහට කියනවා තණ්හාමාන දිට්ඨි පෙන්සොන් යනවා. තණ්හාවට කරන දෙයක් නැහැ මෙතන. මාන්නයට කරන දෙයක් නැහැ මෙතන. දිට්ඨියට කරන දෙයක් නැහැ. මෙන්න මේ බව දන්නේ නැත්නම්, එහෙම නැත්නම් මේ යන්නේ මේ දිට්ඨි විසුද්ධි අවස්ථාවක් කියලා දන්නේ නැත්නම් යෝගාවචරයේ ඕන්න බැක්කරෙන්න පටන් ගන්නවා ඉරියව්ව. නිකන් පාලනය කරගන්න බැරි වුණා වගේ වෙනවා. නිකන් මත් වුණා වගේ. එහෙම නැත්නම් තෝන්තු වුණා වගේ. මේක මේ නින්දෙද ඉන්නේ නැද්ද කියලා හිතා ගන්න බැරුවා වගේ. මම මොනවදෝ මායාකාරී ස්වරූපේ නැත්නම් සංඥාමේ ස්වරූපයකට හිතපත් වෙනවා. ඒපත් වෙන එකම යෝගාවචරයට සමාලාට වක්කාර දනවන සුළුයි, වමන යන සුළුයි, බයලවන සුළුයි ඇඟ පැද්දෙන්න පටන් අර ගන්නවා. උඩ යන්න වගේ තේින පැත්තක් රත් වෙනවා, පැත්තක් සීතල වෙනවා, වැස්සර තෙමෙනවා වගේ පේනවා, මැස්ස දුණා වගේ පේනවා, කූඹි දුණා වගේ පේනවා. මේ ඇඟ නිකන් පිස්සිගේ බලාමල්ල වගේ වෙන්න පටන් ගන්නවා. ඒක හර තියාගෙන ඉන්න ඉරියව්ව මෙහෙම ඉන්න පුළුවන් ගැති නැති වෙලා යනවා. කවුරු භාවනා කරන්න ගියත් ඒ සමහර අවස්ථාවල් එනවා, යාට Tamanට ඕන ඉරියව පවත්වන්න බෑ. විශේෂයෙන්ම සක්මන් කරනකොට ඒක ඕන කෙනෙකුට වෙනවා. මොකද්දෝ මත්විලක් ඇවිල්ලා සක්මන් එහාට මෙහාට පැද්දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ එක කකුලක ඉඳලා අනික් කකුලට බර මාරු වෙනවා කියන එක බල්ලන්ට හැතැම්ම නැතු වගේ ඇවිදපු මිනිස්සයාට එක කකුලෙන් ඉඳලා අනික් කකුලට යනකොට ඔන්න නාකෙත් අරිකිට තෙයි කාටත් ඔය ටික වෙයි කියලා ඔන්න ඇදගෙන ගිහලා ညක් ගාල වැටෙනවා. හැරමිටියක් කරයි යන්න හිතෙනවා. මේක වෙච්ච නැති කවුරක්වත් නැහැ. නමුත් මේ වෙන්න හදන්නේ තමන්ගේම අරමුණ විවිධ විකාර තත්ත්වයටපත් වීමයි, එහෙම නැත්නම් ස්වරූපේ වෙනස් වීමයි, ආකාර වෙනස් වීමයි. මට මේකෙදී අධික සතියක් ඕන. මට අධික ප්‍රධානියංගයක් ඕන. අධික වීරියක් ඕනේ මේකට ලෑස්තිද මම. ඒක විදිය බන්නුට ඒක ඇත්තම ස්වයන් සිද්ධියක්. නමුත් ඒක දැකගෙන ඒක විනිවිදලා යන්න ඒ යෝගාවචිත අවශ්‍ය කරලා තියෙනවා මේ කියන දිට්ඨි විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියංගේ. මේ විලාදේ නින්දර වටන්න එපා. අරමුණෙන් පිට ගියයි කියලා කලබල වෙන්නත් එපා. නැවත අරමුණට ගෙනත් කියලා මේකම වෙන්න දෙන්න. එහෙම නැත්නම් මේ මල් මාලයකට මලක් කමනවා වගේ ඉදිකට යන්න මල හරහා මේ මොන නැටිල නැටුවත් බයක් වෙන්නේ නැතුව, චක්ෂිතයක් කරගන්න නැතුව, සද්ධා කඩා ගන්න නැතුව, සීල කඩා ගන්න නැතුව, සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන්කම තියෙනවා. ඒ බවට යෝගාවචරයට ආත්ම විශ්වාසය අවශ්‍යයි. ඒක තමයි ඒ දිට්ඨි විසුද්ධිය ලැබෙන ආනිසංසය. මේ විලාජේ නිකන් අංජබජල් ගතියක් එනවා. ඔළුව තෝන්තු වෙන ගතියක් එනවා. අරමුණත් නිකන් කීවාණ අහන ගතියක් එනවා. සතියේ නැහැ වගේ තේරෙනවා. අර කලින් තිබුණ සතියත් සමාධියත් නැති වුණා වගේ වැටහෙනවා. යෝගාචරය දැනගන්න ඕන මෙන්න මේ වගේ බත්තටිය ඉදිලා ඉදිලා නටලා තමයි තැම්බෙන්නේ. ඒ වගේ මේ මිත්‍යකල් මම දැකපු අරමුණු, ලෝකේ තියෙන අරමුණු මේ ඒකතර ඝන බහල දෙයක් නෙවෙයි. මේක එන්නේ බොඳ වෙලා යනවා කියන්නේ. මේක එන්නේ පිපිඤ්ඤ කැලලත් යම්බ වගේ පොඩි වෙන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් අලු ගොඩකට ගලක් ගැහුවා වගේ විසිරලා යන්න පටන් ගන්නවා. මේකට හැල හැප්පෙන්නේ නැතුව දෙස බලාගෙන ඉඳ සාමාන්‍ය සතිය බෑ. සාමාන්‍ය සතිය ඒක කරන්න බෑ. එතකොට ඒ සතිය බංකොලොත් වෙනවා. බංකොලොත් වෙන මේ සතිය හුත් හයියෙන් නැත්නම් ප්‍රධානියංග ස්වරූපෙන් දැකලා මේක හරහා අපි හිතමු ගියන්න පුළුවන් උනායි කියලා. එක දවසක් යන්න පුළුවන් වුණාට එයාට ගියාට පස්සේ ලොකු සතුටක් ඇති වෙනවා. නිකන් මහා වැස්සක් වැහැලා විවේක වුණා වගේ. නමුත් යෝගාවචරය හිතුවොත් ආයෙ මේක වෙන්නේ නැති වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. ආයෙසරයක් ඒක එනවා. ආයෙසරයක් මේ වගේ අකුණු විදුලි කොටලා ගොරරවලා දඟලලා ඕන්න ආයෙ වැහැලා ආයෙ තැම්පත් වෙනවා. ආයෙ ටික වෙලා ගිහලා ආයෙ වෙන්න පටන් ගන්නවා. අනේ වෙන්න පටන් අර ගන්නකොට තියෙන මුලදි තිබුණ කම්පන වේග දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි වාරවලදී අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට ඔන්න විශ්වාසයක් ඇති වෙනවා. මේ පළවෙනිම තොවිලේ තමයි අමාරු. වෙන විදියට කියනනම් පළවෙනි බබා තමයි අමාරු. දෙවෙනි බබා, තුන්වෙනි බබා බස් බෝඩ් එකේ ෆුට් බෝඩ් එකේ යනකොටත් හම්බෙන්නේ ඉඩ තියෙනවා. පළවෙනි බබාට නම් එව්වා බෑ, ඩර්න්ස් යන්න ඕනේ, බේසමක් වෙනම ගන්න ඕනේ, සුදුරේදී යන්න ඕනේ, කහපාටව ගන්න, නිල් පාට ගන්න, ඔක්කොම ඔය පළවෙනි බබාට තමයි තෙල්ලා. දෙක තුන මම අම්මගේ නවවෙනි පුතා. තව නංගිලා දෙන්නේ කි. අම්මට ෂුවර් නෑ මං අම්මුනේ පහන්තර තුනද ලවල් තුනද කියලා. දැන් ඉන්නේ එකියෙකුට පුළුවන් ද ළමයා නම දෙයක් වදන්න. බෑ. බෑ. ඉන් පළවෙනි බබා හම්බෙන්න විතරක් අම්මා කියනවා අත්තම්මා අත්තමගෙන අපච්චිගේ අම්මා ගම්මේ ඉස්කෝණි භාගයක් හිටෙවල් හැමදාම වීවණක් කොටවන්න ඕන සම්පූර්ණ gedete දර හොයන්න ඕන නේද බර දරු බඩක් තියාගන්න ඉතින් බබා බර වැඩි කියලා නර්ස් බෙන්නලු ඊට පස්සේ ගලු කොහොම බබා හැදුනද දන්නේ මම හැමදාම දවසකට විනි වීවණක් හිටුවා මිරිස් ගෝණි භාගයක් ওই කාලය ඇතුළත මම කොටලා තියෙනවා තුම වැඩ කොටසක් කරලා තියෙනවා දෙක තුන හතර ළමයි හම්බෙන්න උන්ට ළමයි තමයි මුන්ට අය පොඩිය උන් නෙවෙයි ඒකට අර තියෙන බය නැහැ. ඉතින් මේක මැරෙන්න ඉස්සලා කරගන්න බය හද දෙයනේ. එතන මරණ මොහොතේ ওই පරීක්ෂණේ කරන්න පුළුවන්ද? නාකි වුණාට පස්සේ කරන්න පුළුවන්ද? ලෙඩ වුණාට පස්සේ කරන්න පුළුවන්ද? බෑ. ඒකයි බුදුහාමර කියන්නේ කලුකෙස් ජීවිතේ ප්‍රථම යාමේදී තරුණ ඔදේ ජීවිතේ දීපිය වැඩක්. මුතුට අරමුණ දිහා බැලෙන අරමුණේ මුල්ලටම යනකම් බලන්න වඩ සහලවනවා. මහත ඕන අයනවා රීරි මාසින අයනවා ලේකොටුව දෙනවා දුම්මල ගහනවා තොවිලේ අන්නේ කරන විලට ඕන කැලේට ගිහිල්ලා වැඩේ කරගන්න මේක අවුරුත් ඉන්න තැන කරන්න යන්න එපා. කරන්න ගියාම අපි ටිකක් දඟලනවා. එතකොට දාඩි දානවා කෙසල් කෙසවත හෙල්ලෙනවා දේව භාෂාව කතා කරනවා මායන් වෙනවා. ඒ ටික කෙරුවොත් මේක මේක මේ දිට්ටි විසුද්ධියක පළවෙනි පාඩම කියලා 2 3 4 5 යනකොට ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි. ඒක නිසා ඒක පහු කරපු එක්කනට මේක හරි පුංචි. නමුත් ඒකට මූණ දෙන එක්කනට ජීවිත කය දෙක নিরপেক্ষ වෙන්න වෙනවා. අරමුණේ මුල බලනකොට සහලවන්න පටන් ගන්නවා. නිකන් හරියට මේ කඹේ ඇවිදිනකොට කවුරු හරි කඹේට තට්ටු කරා. මුළු කයම දෙදරනවා. මානසිකත්වය සම්පූර්ණයෙන්ම දෙදරනවා. සතිය කිටි කිටි ඇලලා හිටිනවා. අරමුණේ මුල දිහා බලනකොට මට දැන් මේක මේ පටන් ගත්තද නැද්ද? මේ ආස්වාසේ ඊට පස්සේ ඉවර වෙලා යනකොටද ඇත්තටම ඉවර වුණාද නැද්ද? කොච්චර දුරට අල්ලන්න පුළුවන්ද කියලා. අපි පොඩි උණ්ඩ කරනවා මේ මගේ පාත්‍රයක් අරන් ගිහලා තට්ටුවක් දාලා සද්ද ඉවර වෙනකන් ආගෙන ඉන්න කියලා. පුදුමාකාර සද්දය එක සද්දයයි දෙන්නවනේ. ඉවර වෙනකන් අහන්න යනකොට පුදුමාකාර එකලසක් තියෙන්න ඕනේ. වටපිට සද්ද තීදි කරන්න බෑ ඒක. දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ යනකොට හිතියට වැඩිය තව සද්දෙක වෙනකම් බලන්න පුළුවන්. තව සැරයක් යනකොට තව සද්දෙක වෙනකම් බලන්න පුළුවන්. මෙන්න මේක මුලට දාලා නැත්නම් හට ගන්නකොට පටන් අරගෙන හට ගන්නකොට එල්ල කරන එක තමයි මේ දිට්ඨි විසුද්ධියේදී යථාව දස්සනා නාම රූප රූපාණං යථාව දස්සනා කියන්නේ නාම රූපෝ පෙන්නන්න හදන තොවිලේ බලන්න යන්න එපා. ඒක හට ගන්න හැටි බලන්න. ওই පෙන්නලා නතර කරන තැන නෙවෙයි නතරේ. එතකොට ගොඩාක් ගෙවීමක් තියෙනවා. අන්නේ හට ගැනීම සහ ගෙවීම දැක්කා නම් අපි කියනවා අරමුණ වශී කරගත්තයි කියලා. අරමුණ නතු කරගත්තයි කියලා. එහෙම නැත්නම් කියනවා අරමුණ සිද්ධි කරගත්තයි කියලා. ඒ නිසා අපි මෙතෙක් දැකලා තියෙන පිටකොන්ද විතරයි. මේකේ මුලයි අගයි දෙක දැක්කනම් සතුටට කාරණා තියෙනවා. එක අරමුණක විතරයි මේක බලන්න ඕනේ. එතන මුළු විශ්වයම තියෙනවා. මුළු විශ්වයම තියෙන මේ වගේ හට ගැනීමක් මේ වගේ විපරිණාමයක් මේ වගේ ගෙවි යෑමක්. අන්නේ ගතියට සංඛාර කියලා කියනවා. සංස්කාර ස්වභාවය හැම එකක්ම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එකක් පිරිසුදු කරලා බලන්න. දොඩංගොඩ බදාගත්තු එක ඔක්කොම බදන්න යන්න එපා. Tamanta නිතරම හම්බ වෙන ප්‍රකට අරමුණක් අරගෙන ඒක හොඳට ලෑස්තිලයි අරමුණ එන්නවත් එක්කම එනවත් එක්කම බලන ඉඳලා නටන රංගනේ ඉවර වෙලා ඒ යන හැටිත් බලන්න. ඒක හරියට ජනාධිපතිතුමා එනවා නම් අපේ උත්සවයට අපි කල්ැතුව ගිහිල්ලා රයිපෝඩ් එක හයි කරන ජනාධිපති එන්නේ ඉස්සෙල්ලා ෆිල්මින් එක පටන් ගන්න එපායි. ඒ වෙලාවේ දුවන්න බෑ. මොකද එතකොට අනිත් සවිල අරයත් හොට දානවා මෙයත් හොට දානවා. අවශ්‍ය නම් වැදගතා එන්නේ ඉස්සෙල්ලා ලැහත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේ බුදු අපේ පන්දිස්වාංශි කියනවා අපේ මූල කර්මස්ථානයේ ප්‍රධාන අමුත්ත වගේ. ප්‍රධාන අමුත්ත එන්නේ ඉස්සෙල්ලා ගේට්ටුව ළඟට යන්න. ගිහිල්ලා බීත්තපටියක් කපන්න. බුලත් අත දෙන්න. ඒකලිය සම්පූර්ණ ගමන්ට අඬ ගහන එන්න ඉන්නකන් ඉඳලා යනකන් ගේට්ටු ළඟට එනකන් යන්න. මේ ආවට ගියාට යන අනික් අමුත්තන් දෙව කරන්න ඕනේ නැහැ. කරන්න බෑනේ. ඉතින් අනික් අමුත්තොත් බලාපොරොත්තු වෙනවා නම් ප්‍රධාන අමුත්තට මේ ගෙහිමියා කරන සැලකෙල්ල එව්ව පොයි. එවක වෙන්නේ නැහැ. ප්‍රධාන අමුත්ත ලීලනේ තියෙන්නේ මනස ආවලලාට එන විනාඩි 5 ඉන්නේ. ඒන වෙලාවේ බලන්න අන්නේ වගේ මේ මූල කර්මත්තානේ කියලා අපි ප්‍රධාන අමුත්ත අරගෙන එන හැටි යන හැටි කන හැටි බොන හැටි ටික බැලුවා. එකක් බැලුවා නම් අපි සාසනය කෙරුවා කියලා කියතයි. මේක වෙනකොටම අටුවාචාන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා ලද්දස්සාසෝ ලද්දපතිට්ටෝ බුද්ධ සාසනය. මෙයා බුද්ධ සාසනෙන් අස්වසිල්ලක් ලැබුවු කෙනෙක් කියලා කියනවා. බුද්ධ සාසනේ ප්‍රතිෂ්ඨාවක් ලැබුවු කෙනෙක් කියලා කියනවා. බුද්ධ සාසනය කරන කෙනෙක් කියලා කියනවා. මේ නිකන් ආවට පෙන්නන මේ ලෝකයා පෙන්නන මේ මේ අරමුණ බලබලා ඉන්න එක පිස්ස පියහටටත් කරතැගේ සත්තුන්ටත් කරතැගේ. ඒකෙන් තමන්ට ගමනක් ගෙනියන අරමුණ තෝරලා ඒ අරමුණ කොටු කරලා ඒ අරමුණේ මුල බලන එක මැද ඉදින් දැකලා පුරුදු එක ඉවර වෙනකම්ම බලන්න පටන් අරගත්තොත් එකක මේක මං කියනවා ඇබ්බැහියක් කියලා. මේක බලන්න පටන් අරගත්තට පස්සේ මේ ඇහැ පුරුදු කරාට පස්සේ ඒක පුරුද්දට යනවා. ඒක ඇබ්බැහියට යනවා. ලෝකේ තියෙන භයානකම ඇබ්බැහිය තමයි ඕක. ඕන දෙයක් දිහා බලලා බුදුහාමුදුරුවෝ පහන් වුණාට පස්සේ අපි බලනවා චීන කන්නඩේ දාලා ඒක පටන් ගන්න හැටි. බැලුවට පස්සේ මොන අඟර දඟර විසුලි පාගන ආවත් මොන නැටුමන් රටාන ආවත් අපි දන්නවා අසවලා කියලා මෙයා. ඒක කවුරු ඔමරි පෑවත් කොමුණ කොමල පෑවත් අපි දන්නවා ඌගේ තියෙන කක්කා. මොන නැතිල නටන්න ආවත් ඔච්චරයි තියෙන්නේ. ඒ මොකද අපි මේක මුල දැකලා තියෙනවා. මේ නටනවත් දැකලා තියෙනවා. අයෝරුණත් දැකලා තියෙනවා. ඒ නිසා ඔය කවුරු ඔමරි පපා කොමලි පපා නටනට ආවට අපි දන්නවා ඔය මැද මුල හරිය බලන්න. ඉවර වෙන හැටි බලන්න ඕනේ. අන්න එතකොට අපි සංසිද්ධියෙන් පොඩි දුරස් වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ දුරස් වීම නිසා එහෙම නැත්නම් අපි කිව්වොත් මේ කියන ධිට්ඨි විසුද්ධිය විදගත්ොත් ඔක්කොම අරමුණ දිග විදින්ට යන්න කියලා හිතන්න එපා. ලේසිම පහසුම ප්‍රසිද්ධම අරමුණ අරගෙන ඔක්කොම සීලයත් සමාධියත් ධානය හරියට අරමුණ කොටු කරගන්න. ඒක මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපි ලේත් මැෂින් එකට යකඩ කපන මැෂින් එකට යකඩ කෑල්ල හොඳට මවුන් කරාට පස්සේ හරියට සෙන්ටර් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි පොට කපන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ බාස් කරන්නේ හරියට මේක සෙන්ටර් කරගන්න ඕනේ. සෙන්ටර් කරලා මැෂින් එක සෙට් කරලා ගිල සිගරට් ටැබ් බීලා තේ එකක් බීලා ඇවිල්ලා තමයි කපන්න පටන් ගන්න. ඒ වගේ තමයි අම්මන්ඩිලා එම්බ්‍රොයිඩර් දාන්න ගියාම ඉස්සෙල්ලාම රෙදි කෑල්ල රාමුවේ හිර කරන්න ඕනේ. හිර කරලියොලේ එම්බ්‍රොයිඩර් පටන් අරගෙන මගදී තේ එකක් බීලා ආවත් ඇද වෙන්නේ නෑනේ. එම්බ්‍රොයිඩර් එක හිර කරලා නේ තියෙන්නේ. මේ පිත්තල මේ වංගෙඩියක්. පිත්තල වංගෙඩිය කියන එක වැරදි. පිත්තල වංගෙඩිය පහනක්. මදින්න ඕන නෑ. ඒකාතකින් හයියෙන් අල්ලගන්න එපා මේක. ඊට පස්සේ දෙවෙනි අතින් මදින්න පුළුවන්. මේක හෙල්ලෙද්දි මදින්න බෑනේ. අන්නේ පොඩියට තමයි සමාධිය කියලා කියන්නේ. ඒ පොඩියට තමයි චිත්තවිසුද්ධි කියන්නේ. ඊට පස්සේ මදින්න පුළුවන්. ඉතින් අපි ඒක අහසේ මේ පඩිකම් පාවෙද්දී නැත්නම් මේ පහන ආදී පාවිච්චි මදින්න බෑනේ. ඒක හිර කරන්න ඕන. ගොයන් කපනකොට උප්පිඩක් අල්ලන්න ඕන. අල්ලපු උප්පිඩ කපන්න ඕන. ඊට පස්සේ ආයෙ උප්පිඩක් ඇල්ලුවා. ආයෙ කැපුවා. ඉතින් මේ කපන්නේ පොඩි උප්පිඩයි අල්ලන්නේ. මුළු කෙත්ති ආයෙම කපනවානේ. අපිට වෙලා තියෙන එකක්වත් අල්ලලා නැහැ. මේ ඉඳගෙන දරුව ගැන කල්පනා කරනවා, අතීතය ගැන කල්පනා කරනවා, හෙට කොරණට තියෙන දේ ගැන කල්පනා කරනවා, අරයා ගැන කල්පනා කරනවා. මොනම දෙයක්වත් අහුවෙලා නැහැ. අන්තිමට අවුරුදු 100ක් වෙද කියලා හොක් ගාලා මැරලා යනවා. දැන් නටපො නැටිල්ල මොකද්ද බැලුවොත් නටපො තොවිලකුත් නැහැ, බෙරේ බලුවකුත් නැහැ, ඕන්නේ. සුලි සුලඟට ගහගෙන ගියා වගේ, සුනාමියට ගහගෙන ගියා වගේ හොක් ගාලා යනවා. ඉන්න ටිකේ අරමුණ මුතු කරගත්තා නම් අරමුණේ අභිරමණය කරන ධ්‍යාන භාවනාව මම නෑ කියන්නේ. ඒකත් ඕනනම් කරන්න. නමුත් මේ කියන්නේ අරමුණේ අලගිය මුලගිය විස්තරේ හොයනවා, විචිතුරුකට බලනවා, පතුරු ගහලා බලනවා. ඒකට බුද්ධචර්යනාංශේ පාවිච්චි කරන්නේ විභජ්‍යවාදී කියලා. කපල කොටලා බලනවා. මේ දිසලේට කිසිම සාස්ෘණ වහන්සේ නමක් මේ දේව නිර්මාණේ කපා කොටා බැලීමට ඉඩ දීලා නැහැ. ඒක සහගහන අපරාධයක්. කෙලින්ම අපාය යන වැඩක්. මේ කොමේ දේව නිර්මාණයක් ඒක බලන්න බෑ. ඒක බලන්න අපිට අයිතිවාසිකමක් නැහැ කියලා. බුදුජානනාංශාවේ ක්ෂත්‍රීය වංශයෙන් හැම වෙලාවෙම කඩුව අතේ. ක්ෂත්‍රීය කියලා කියන්නේ කඩුව. ගත්ත කැපුවා. දෙතිස් කුණ වේට කැපුවා, ධාතු හතරට කැපුවා, කපල බෙන්නා මෙන්න බලපන් මොනවද මේකේ තියෙන්නේ කියලා. අපිටත් කියන්නේ අරමුණ ඉස්සලා හොන්දට පිටට මිටට අල්ලගන්න. අල්ලගෙන ඉවරලා මේ පැත්ත හරවහරව බලන්න. මුටි අපිට අරමුණ අහුවෙලා නැත්නම් ඒ කියන්නේ චිත්තවිසුද්ධිය මදි. අරමුණ පයින්නෝ නම් පිටල පහන හිර කරලා ඇල්ලුවේ නැත්නම් මදින්න බෑ. හුදුවට හිර කරලා අල්ලගන්න. ඒ අල්ලන පුඩියෙන්ම තේරෙනවා. මේ මනුස්සයා වැඩද නැද්ද කියලා. නික අල්ලන කොට වෙන්නේ ගන්න සේවලකමට හරි මෙන් අල්ලනවා නම් ඒක හරියන්නේ නැහැ. දීග කැඩෙන්නේ ඒකයි. අල්ලන්න ඕනේ කරමුලින්ම සර්පය ඇල්ලුවා වගේ ආයි කට උත්තර නැහැ. පුළුවන් නම් කපන් බැන්නම් කපන්. මේක නෑ අර එහෙන් මෙන් වට පිට කාලේ ලෙව කන්න පටන් අරගත්තාම කොහෙන් යනවද හොයන්න බෑ. ඒ සද්ධිත්ව විසුද්ධියට කියන්නේ මේ අලවංගෝ බස්සන්න ඕන නම් ඉදිකට බස්සන්න ඕන නම් මේ අරමුණ හොඳට හිර කරගන්න ඕන. අන්නේ හිර කිරීම සඳහා කොඩක් කල් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉඳගෙන ඉන්නකොට දැනගන්නේ මම අරමුණට ගන්නේ මොකක්ද? ඇවිදිනකොට දැනගන්නේ මම අරමුණට ගන්නේ මොකක්ද? බත් කනකොට දැනගන්නේ මම අරමුණට ගන්නේ මොකක්ද? නානකොට දැනගන්නේ මම අරමුණට ගන්නේ මොකක්ද? දත් මදිනකොට දැනගන්නේ මම අරමුණට ගන්නේ මොකක්ද? ඒක දන්නේ නැත්තම් අසරණයි අනාතයි. හැම වෙලාවෙම දැනගන්න ඕනේ මගේ හිත නන්නත්තර වෙනවා. එහෙම වුණොත් බැඳත බන්නේ මේකේ. අපි ඒක තමයි අරමුණ වැඩපොළ කර්මස්ථානය කියලා කියන්නේ. එචි ඒකට තමයි ඔය ලස්සන සූත්‍රයක් මගේ දා මතක් කරේ සරුවචාන්සේ දේශනා කරන චප්පානක සූත්‍රයේ මේ ඉරියව්ව ගන්න කොයි වෙලාවෙත්. Taman ඉන්නේ ඉරියව්ව කොහේ ගිය හිතත් ආවට පස්සේ එතකොට නැවත නැවතත් මේ ඉරියව්වට හිත දැම්මට පස්සේ ඒ කෙනාට තේරෙයි මේ ඉරියව්වට හිත ගන්න බැරි වෙන තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම ඇඩ්වර්ටයිස්මන්ට් ඉදලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන අපි මත් කරන සියල්ලම අපි කරන්නේ මේ මම දැන් මේ මොහොත කියන එක පන්නන එක. අපි ඒක දැනගෙන ඕනි ධාරණ සංඥා නඩපක්. මම මගේ ඉරියව ඉන්නවා කියලා දැනගත්තොත් අපිට තේරෙනවා මේ මානසිකාරය කියන චෛතසිකේ වටිනාකමක් තියෙනවා. මානසිකාරය නැත්නම් නන්නත්තර වෙලා හිත හැම තැනම පිස්සු වෙච්ච වඳුරෙක් වගේ දඟනවා. මානසිකාරය කියලා කියන්නේ එහෙම ගියොත් අපාගාමි අකුසල් කොච්චරද කියලා දන්නේ ඒ සම්බන්ධ දන්න අරමුණක හිත තියපන්. ඒ දන්න අරම මධ්‍යස්ථ අරමුණක් වෙන්න ආරින්. ඒක නොමිලේ ලැබෙන අරමුණක් වෙන්න ආරින්. නැවත නැවත සිදුවෙන අරමුණක් වෙන්න ආරින්. නැත්නම් සරුවචරන්සේ දේශනා කරන ආනපානෙ වෙන්න ආරින්. ආනපානෙ වෙන්නේ මේ කයේදී. ඒක නිසා කයට හිත දාලා ඒ කයේ හිත එහෙම හිතව ගන්න පුළුවන්කමම ලොකු චිත්ත ශක්තියක්, චිත්ත භාවනාවක්, එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය. ඊට පස්සේ මේක මතුවෙන හැටි බලන්න මුළු කයම බලන්න. මම මේක ආස්වාස ප්‍රස්වාස කයේ බලන්න. හුස්මක පිම්බීමක හැකිලීමක වමක දකුණක ආනේ විදිහට අරමුණේ මුල බැලුවොත් එයා අරමුණෙන් ආවේග ජනක වෙන්නේ අරමුණෙන් හිතරදර ගන්නෑ. මේ නැතිවීමෙන් ඇතිවීමෙන් යන ගතිය දකින්නොට පොඩි පරිේශනාගාරයක පරිේශන කරන විද්‍යාඥික තත්ත්වයටපත් වෙනවා. එතකොට විතරක් අරමුණ මුලමඳාක බලන්න පුළුවන්. මුලමඳාක දැක්කා නම් එයාට පේනවා මැද තමයි ක්‍රියාකාරකම් අඩුවෙම පේන්නේ. මුලයි යගයි දෙක පුදුම ශීඝ්‍රයි. ඒක දකින්නකොට පේනවා අරමුණුත් ලක්ෂයක් එකක් මතුවෙනවා. මතුවෙන අරමුණත් පුදුම විපරිණාමයකටපත් වෙනවා. හැම වෙලාවෙම වෙනස්ත්‍යක් බවටපත් වෙලා තියෙනවා. ඉතින් මේක දිහා බලාන ඉන්නකොට යම් වෙලාවකට යෝගාවචරයට මේ මුලමඳාක දැකීම කියන විපස්සනාව නැත්තම් මේ දිට්ඨි විසුද්ධියේ පහළ වුණා නම් ඒ බලාගෙන ඉන්න දේ බලන්නවත් දෙන්නේ තරම් වෙනස් වෙන බව කියන අනිත්‍ය ස්වභාව සිද්ධියක්. මම මේ බලන් හදන අරමුණ බලන් ඉස්සල වෙනස් වෙනවා. මේක අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරලා ගන්න එක නෙවෙයි මේ. මේක හොඳට ලං වෙලා බලන්න ඕනම වස්තුවකට ලං වෙලා බැලුවොත් ඒකේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නැට නැටිල්ල කුද්දුමාකාර ජවයක් තියෙනවා. ඒසා දුරස්තව බැලුවොත් ඒ අනිත්‍යයි සුඛයි සුබයි. හුදුට ලං වෙලා බැලුවොත් හැම දෙයක් තුළම තියෙන්නේ මේ අලුගොඩකට ගල් ගැහුවා වගේ. පුදුමාකාර කම්පන චංචල වේගයක්. ඒකේ එනකොට උඩ අනිච්චං අනිච්චං කියන්න ඕනේ නැහැ. ඒකට කියන අනිච්ච අනිත්‍යතාවය මේ ලෝකේ තියෙන එක. මේ බුදුහාමුදුරුවෝ පහල කරලා ගිය මැජික් එකක් නෙවෙයි මේ අනිත්‍ය කියලා කියන්නේ. ඔක්කොම බලනවා වෙනකොට එකක් අරගෙන ලං වෙලා බලන්න. බලනකොට පේනවනේ අනිත්‍ය මේ බැලීම දුකක්. යමක අනිත්‍යත්වයේ දැකීම දුකක් මොකද අපි නිත්‍ය සංඥාවේ ඉන්න නිසා. කවදාද අපිට පුළුවන් වෙන්නේ මේ අනිත්‍ය දැකීම දුකක් බව සත්‍යක් විදිහට බාරගන්න. යමක වෙනස් වෙන සුළු බව දැකීම දුකක්. ඒක සත්‍යක්. ඒ උඹේ දෝෂයක්වත් මගේ දෝෂයක්වත් නෙවෙයි. ඒක බුදු කෙනෙක් ඉන්නේ ඕකට තමයි. අපිට ඕනේ අපේ දරුවෝ ස්ථිර වෙන්න. අපිට දරුවෝ අපේ වස්තුව නিত্য එහෙම නැත්නම් නිශ්චල වස්තුවක් වඩපත් වෙන. අපේ කීර්ති නාමේ මේ ගොඩනැගිලි ඔක්කොම හදන්නේ කාදාකත් කැඩෙන්නේ නැති වෙන්නේ. කෝජේතවනාරාම. කෝවේලුවනාරාම. ඔය 18 කියලා ඉදමෙන්ට 18 කියලා ගොඩනැගිලි කර්මාන්තේ 18 කියලා උත්සවයට දාලා හදවෙ කෝ. ඔය දැන් තිනව ජේතවනාරාම කියලා පීස් වර කණින් යම් කියන පීස් වගඩ ගහපු ගඩොල් වගේ තියෙනවා ඔකේ. ඒ මොනකත් නැහැ උතර. ඌ හැබැයි දැන් මොනවද ලකුණු ටිකක් දාගලා වෙන්නේ නැති කරන්න ඇත්තේ. ඉතින් අපි ගිහිල්ලා වඳිනවා ගඩොල් වලටත් වඳිනවා කණින් හැමිට තමයි වඳින්නේ. ඒක තමයි මේ ලංකාවෙන් අහගත්තේ මේ මොකද්ද මචං වෙලා තියෙන්නේ මේ දේවානම් පීතිස කියන්නේ කවුද කියලා තිබ්බා මේ තිටියයි එම්බ පීතිසේ කෙහෙත් තිටියයි අර තමයි අශෝක කියලා කියන්නේ ඔන්න එදායින් තමයි මේ හිටිය බිල් ඒ දෙන්න කියුවා තමයි දැන් අපි වැඳ වැඳ වැඩේ යන්නේ ඒක අපිට අදාළ නැහැ කොහොම හරි කමන්නේ ඒ නිසා බලන්න පටන් අරගත්තොත් අපිට මේ ඇති වෙන හැටි මේ පුදුම සීඝ්‍ර වෙනස් වීමක් තියෙනවා ඒ වෙනස් වීම දැකීම තිරිහං වීමක් පණ ගැන්වීමක් කියන එක තමයි බුදුරජාණන්සේ කියන්නේ. මේ සීගේ වෙනස් වීම දැකීමම තිරියන් වීම. ඒක නෑ වයසට යන්නේ නෑ. ඇයිනේ ක්‍රියාශක්තියක. දුවන වාහනේ බැටරිය වගේ නිතර charge වෙනවා. අපි මේක නිත්‍යයි කියනකොට මේ තකතිරුකම නිසා අපි කාලයට අහු වෙනවා. අපිට තියෙන කාලයත් එක්කම ඒ අරමුණ මතුවෙනත් එක්කම අරමුණේ වෙනස් වීමත් එක්කම අරමුණ නැති වෙනත් එක්කම ඒ බව දැනගන්න නම් එන්නකොටම පෙරපසු නොවි බලන්න ඕනේ. ඒකට කිසිසේත්ම තමන්ගේ අර්ථකථන දාන්න නැතුව ඒක හෙලි කරන්න ඕනේ. හෙලි කෙරුවට පස්සේ පේනවා මේ ලෝකයේ මේ අරමුණ ඇතිවීම නැතිවීම මම බලන නිසා වෙන එකක් නෙවෙයි. ඒක සබහාසිද්ධියක්. හැබැයි මේ දැකීම දුකක් නිසා මනුස්සයා නිත්‍ය දේවල් හදාගෙන තියාගෙන ඉන්නවා. අනිත්‍ය නොදකින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනට ඕම් බඩ යනවා ඕම් අසාත්මක රෝගමත් වෙනවා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ අනිච්චයිලු බුදුන් ඇතික දසක් මාගේ උන්ත ධර්ම දේශනාවක් කරාලු දේශනා කරන මේ පරණ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බණ අහුවලු ඒ මනුස්සයා හොඳට වේදේ දන්න හැබැයි මේ කොටස දන්නේ එහුවට පස්සේ මේ මනුස්සයාට බඩ දඟලනවා গিඩිනස් එනවා ප්‍රෙෂර් නැගලා හොඳටම අමාරුයි. මේ ඔක්කොම අනිත්‍යයිලු. ඒතර බ්‍රහ්මත් අනිත්‍යයි. මාත් අනිත්‍යයි. දුවන ගෙදර කියලා ලොකු පුතා බදාගෙන කිව්වලු අනේ පුතේ සියල්ල අනිත්‍යයිලු කියලා නන්න පටන් ගත්තා. මොකද ඌට හිටපු එකම එක තමයි ලොකු පුතා තමයි පරම්පරාව ගෙන යන්නේ හිටියේ. ඔයගොල්ලෝ හිට ගෙදර ගිහිල්ලා මොකා බදාන අඬයිද කියලා මන් දන්නේ. එමේ සියලු දේම ස්ථිර කරගන්නේ නේ ආණ්ඩුව පිටව ගන්නවා ආර්ථිකයක් හදා ගන්නවා සමාජිකයක් හදා ගන්නවා සංස්කෘතියක් හදාගෙන අපි මේ හදාන යන නාඩගම වැල්ලේ හදපු මාලිගාවක් වගේ නේ සුලකක් ආවම රැල්ලක් ආවම හොද පාළුවල යන ඉනිසා බුදුජානන්සේ කියන උඹලගේ අනිත්‍ය කතාව දැන් නිත්‍ය කතාව කුමරු කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාවක් වායි කියලා වැල්ලේ හදන ලද ලස්සන මාලිගාවක් අවුවට ඔක් කඩලා යනවා හුලඟට ඕක කඩලා යනවා රැල්ලට ඕක කඩලා යනවා අන්නේ බව දැන ගැනීම තමයි දිට්ඨි විසුද්ධිය කියන්නේ එතකොට තමයි අපි බැටරිය charge වෙලා ඇවිල්ලා අපිට බුදුන් එක්ක ඉන්නවා සාසනය කරනවා සාසනේ ප්‍රතිෂ්ඨාවක් ලැබුවා එහෙම නැත්නම් ලද්දපතිත්වෝ ලද්දස්සාසෝ අපිට ආස්වාදයක් ඉස්පාසුවක් ලැබුණා සාසනෙන් මේ විදිහට මේ ඔක්කොම නැටුවට අපි නටන්න යන්නේ මිනිස්සු නටාගත්තා වයි මම දන්නවා මේක කැඩෙනවා මේක බින්දිනවා ඒක බලන එක දුකක් වුණාට මම බුදුන් අදහනවා මම දන්නවා ඒ දැක්කෙත් මම දිත්‍ති විසුද්ධිය පහළ වෙච්ච නිසා මේ බීලමත් වෙලාවක්වත් ඩෝප් වෙලාවක්වත් නිින්ද ගිහිල්ලාක්වත් කවුරුත් ඉන්ද ජාල කරලා නෙමෙයි ඒක නිසා මේ යම් වෙලාවක අරමුණක මුල දැකීම හරහා දිත්‍ති විසුද්ධිය පහළ වුණා නම් අරමුණක මුල මැදාග ස්වාධීනව බලන්න පුළුවන් වුණා නම් ඒ අරමුණු එනේන වේගයත් එක්ක බලනකොට අරමුණක ඇති වෙන මේ විපරිණාමය දිහා බලනකොට අනිත්‍යයි කියන එක කියලා දෙන්න ඕනකමක් ඇත්තේ. අපි ලොකු සංසින්න කාලේ කියනවා මේ හතර මහා ධාතුන් මේ තරම් මුරගාලා කියද්දි මේක අනිත්‍යයි කියලා ඒක නොදකින එක තමයි පුදුමයි කියලා. වායු ධාතු බලන කොච්චරත් හෙල්ලෙනවා. තීජෝ ධාතු බලන නිතරම කිසිසිල්ලු නගිනවා. පඩවි ධාතුව බලන භූමිකම්පා කම්පන චංචල ගොඩයි. ආපෝ ධාතුව වතුර හැම වෙලාවෙම රැලි මාලා නැගෙන ඔක්කොම නලියෙනවා. ඒතියෙදිත් අපි මේ ස්ථිරයි කියන්නේ නිට්ටයයි කියන්නේ සුඛයි කියන්නේ සුබයි කියන්නේ කරන වැඩේ මිච්ඡාදිත්‍ති කියන. ඒවල කියන සංඥා විපල්ලාස කියලා. අරමුණක් අරගෙන මේක බලනකොට ඒක වතුරත් වගේ නලියෙනවා වාතයක් වගේත් නලියෙනවා පොට ඵල පෘථිවිය වගේත් කම්ප වෙනවා. ජලයේ වගේ සලිත වෙනවා බලනකොට දැන් යෝගාවචර මේකට පටවි කියනවද ආපෝ කියනවද තේජෝ කියනවද වායෝ කියනවද කියලා ගන්න බැරි වෙනවා. ඒ තරම් සියල්ලම බොඳ වෙලා යන්න පටන් අර ගන්නවා. ඉතින් මේක මේ බලන එක තමන්ගේ දරුව ගැන බලලා දැක්කනම් එහෙම ඉතින් heart attack එනවනේ. අයි මේ ප්‍රේම කරන වස්තුව නෙමේ බලන්නේ. ඒක ඒක ගියොත් ඒ අර කිසాగවතුට වෙච්ච දේ වෙනවා. දැන් ආදරය කරන අම්මා දිහා බැලලා ඒක කැඩි වැඩි බිඳ බිඳ යනවා දැක්කොත් හරි සෞතු එහෙම අම්මගේ බලන එකත් හරි නෑ වගේ කියලා හිතෙන. බුදුහාම කියනවා ඔබ අම්මා බලන්න තිබා දරු බලන තොත්තෝගේ වැඩක් බලගම් කියලා. සතිය කියලා කියන්නේ මම දැන් මෙතන. ඒත් බය වෙනවා. ඒත් පිටිත් නූල් ගැට ගන්න වෙනවා. ඒත් ඇප නූලක් අයින් කරන්න වෙනවා. මං කියන්නේ එහෙම කරලා හරි කමන්නේ මේක විනිවිද ගත්තොත් මැරෙන්නේ ඉස්සෙල්ලා. ලද්දත් සාසෝ ලද්දපතිච්චෝ බුද්ධ ශාසන ප්‍රතිෂ්ඨාවක් ලැබුවා. බුද්ධ ශාසනේ අශ්‍රසිල්ලක් ලැබුවා. ඊට පස්සේ බුද්ධ ජානනාංශේ පුතා කියලා කතා කරනවා. දුව කියලා කතා කරනවා. එහෙම නැතු ඔය දන් දුන්නට සිල් දැක්කට සමාධි කොච්චරක් වැදුවට පුත්‍රචානන් වහන්සේ ශාක්‍ය පුත්‍ර කියන්නේ ශාක්‍ය දීත කියන්නේ මොකද ඒව බුදුහාමුදුරේ එන්නේ ඉස්සලා තිබ්බා. ඇයි මේකට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණේ? ඒ විදිහට දන් දීපන් සිල්ලකපාම් භාවනා කළ අරමුණ කොටු කරපාම් කුටු කළ අරමුණ පතුරු ගහලා බලපාම් අරමුණට ආදරය කර කර තියාගෙන ඉන්න එපා. ඒක මේ තමන් එතෙන්ට ගොඩ වෙන්න උදව් කරපු ඉනිමකට පයින් ගහපන් පල්ලා චිත්තේ බලන්න. දැකලා තියෙනවද? මේතිර කළ විතරයි ඉනිමකට පයින් ගහන වටිනා පුරුද්ද තියෙන. අනිත් අංගලේ කඩප්පුලේ නොකෑමනා ගතිය. උඩට යන්න හේතු වෙච්ච ඉනිමක ගහපේ පයින් කැඩලා යන්නේ. ඒකට ආයේ යන්න බෑනේ. ඉනිමක තිබ්බොත් ගෙදර යන්න පුළුවන්. දැන් හෙට හවස මොකද වෙන්නේ? දැන් ඉනිමක දිහා බලනවා. පොඩ පුතේ අල්ලගනින් මම බයිනවා අයියෙන් අල්ලගනින් කියලා ඔන්න බහ ගන්නවා. ඒක තමයි මුළු රිට්‍රීට් එකම වැදගත්ම වැඩි. එනකොටත් එන්නේ ගිහිල්ලා එන්නම් කියලා. දැන් යනකොට පයින් ගහලා ආවනම් ගිහිල්ලා පයින් ගැහුවනම් මේ ධිට්ඨි විසුද්ධිය කරන්නේ අපිට අර සීලය ඇති කරගන්න මුදල් වෙච්ච සමාධිය ඇති කරගන්න උදව් කරපේ අරමුණම පතුරු ගහලා බලන. ඒක නිසා ඒක ගුණමකකම. අන්නේ ගුණමක වන්නේ විතරයි සාසනේ තියෙන්නේ. උරතල් කර කර ඉන්නවනේ අරමුණම සිඹ ඉඹා සිප්ප පැලඳ ගැනීමෙන් ආලිංගන කරමින් පවුඩර් දාමින් තියාගෙන ඉදි. ඒක තමයි බුදුසසුනේ පහළ වෙන්න සිටීම. දැන් නෑ. දැන් අපිට තියෙන ඕනනම් ඒක එහෙම ආලිංගනය කර කර ඉන්නත් පුළුවන්. ඒකේ දෝෂයක් නෑ. මොකද ඒක දිට්ඨ ධම්ම සුඛ විහරණ දෙනවා. ඒ වගේම ඥාන දර්ශනයකුත් දෙනවා. හැබැයි සති සම්පජඤ්ඤයට ඒකෙන් ආධාරයක් වෙයිද කියන එක තමයි ඒ තමන්ට මෙතෙන් දෙන්න උදව් කරපු අරමුණම විසුතුරු කරලා බලන ගතිය, පතුරු ගහලා බලන ගතිය, විග්‍රහ කරන බලන ගතිය එන්න නම් අරමුණේම ආරම්භය සජීවීව බලන්න. ඒකට ගෞරවයෙන් වැඳගෙන ඉන්න ඕන කමක් නැහැ. මේක කොහෙන්ද ඉඳලාද එන්නේ? ඊටse කොහටද යන්නේ? ආන්න ওই දෙක දැක්කනම් අරමුණෙන් තමයි එනේ ඒ වෙන්වීමටම තමයි කියන්නේ අසහනෙන් දුරවීම සහ ආතතියෙන් දුරවීම කියලා කියන්නේ මේ අරමුණ මම බැලුවත් නැතත් ඔය නැතුම නටනවා. මම මොකටේ මේ අරමුණක ඇතිවීම නැතිවීම බලලා පෙට්‍රල් පුච්චන්නේ. නිකමට හිතනද අරමුණ රාගෙනම් ළමයි අපි ගත්තේ වායු පොට්ටබ්බ දාච අරමුණ කියන්නේ රාගෙනම් ඇති වෙච්ච රාගය බොහෝම ඝන බහලයි අයින් කරන්න බෑ. නමුත් ඇති වෙන හැටි බැලුවොත් නියපොත්තෙන් කඩන්න පුළුවන්. ඒකයි මුලට යන්නේ තියෙන ලාභය. එතකොට පේන්න පටන් ගන්නවා මේ රාගය ඕම නෙවෙයි එන්නේ. එනකොට ඉතාල මුරුදුව ලාභට එන්නේ අපි මේ සිද්ධියේදී පමණයි. අපි මේ සිද්ධියේදී සතිමත් නැහැ. ඉතින් එතකොට රාගය ආවට පස්සේ ඔන්න අපි මුසපත් වෙනවා. ද්වේෂය ආවම කැත්තක් පොල්ලක් ගත්තා කැපුවා මැරුවක් කෙටුවා මොනවා වුණාද මත ඒකත් එන්නේ රූප කර්මස්ථානයක් වගේ නැති තැනක ඉඳලා. ඔය නිින්ද දිහත් බලන්න. නිින්ද ආවට පස්සේ අපි හිතගෙනත් නිදින එක වෙනම කතාවක්. කොහෙන්දලා දෙන්නේ? ඒ නිසා මේ රූපයක් දැනගෙන ඒක යොදලා බැලුවොත් යම් වෙලාවක අපි මේ ඊට පස්සේ නාම ධර්මයකට වේදනාවකට රාගයකට ද්වේෂයකට මෝහයකට අලෝභයකට අද්වේෂයකට අමෝහයකට ඔක්කොම තියෙන එකම චර්යාරතාව. ඒස රූපයක් හරහා ලේසිතන හරහා පටන් අරගෙන ඒක යොද යොදා බැලීමට කියන්නේ අනුමාන ඥාන ආකාර පරිවිතක්ක ණය විපස්සනාව කියලා. එනිසා අපි කොතනකින් හරි එකක් සහතික කළ දැනගත්තොත් අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා රූප හරහා නාම ධර්ම වලට හැම දෙයකටම වේදා බලනවා. ඒක කවුරුවත් කළ යුත්තක් නෙවෙයි. ඒක මේ හිතේ ස්වභාවයක්. වතුරට ගලක් දාපු ගමන් රැලි මාලා නගිනවනේ. එක මාලාවක් නෙවෙයි. දිගින් දිගට දිගින් දිගට මාලා නගින නිසා කොතනකින් හරි මේ කඩාගත්තොත් මේ දිට්ඨි විසුද්ධිය පහල කරගත්තොත් අරමුණක මුලසහාග හොඳ සිබුද්ධියෙන් දැකගත්තොත් ඒකෙන් එන ඒ රැලි මාලා ජීවිතේ කිසිම අතුරු සිදුර නැතුව යනවා. ඒ නිසා කාට හරි මේක කොහොම හරි කරලා හඳුන්ලා දුන්නොත් ඊට පස්සේ ඒක දිග්ගටම අර බන්ධන තේරම කඩලා දාලා මේ නිකන් කුඩු කුඩු බාටපත් කරනවා. ඒක නිසා ඉස්සරහට යනකොට කංකා විතරණයක් ඇති වෙනවා. සැක සංකා නැහැ. මේ සැක සංකා තියෙන්නේ මේක ඒක ඝණයක් කියලා හිතුවොත්නේ. මේක තමාමන්නේ ලේගෝ සෙට් එකක් වගේ. පොළොවේ ගහපම කඩලා යනවා. කඩලා ගියට මොකුත් වෙන්නේ නැහැ. ආයෙ ඕන්නම් අමුණලා අර රූපේ ගන්න පුළුවන්. හැබැයි කැඩුනයි කියලා නැවත හදන්න බැරි ගතියක් එන්නේ නැහැ. ඒ කැඩෙන්නේ පොඩි පොඩි අංශ වලට. ඒ නිසා මේ අපි මෙතෙක් කර කොට ගහන තියලා ආව සත්කාර සම්මාන සිලෝක නිච්චල චංචල දීපල ඒ සියල්ලම උයි ආයෙත් පළච්චාවයි බින්දුවට කුඩු කුඩුවට ඒ ආයෙත් කොට ගැහිච්චාවයි. ඒකට මම ඉන්ෂුරන්ස් දෙන්න ඕන ගමන් නැහැ. මම කැඩුණායි කියලා බණ කාට වෙන දෙයක් නැහැ කියලා මේ පුංචි කොටසකින් රූප කොටසකින් මේක පටන් අරගෙන යෝගාවචරයේ ජීවිත රටාවට ලං කර ගන්න පටන් ගත්තොත් අපි කියන්නේ ඒකට සම්මා ආජීවය කියලා. ඊට පස්සේ මේ මෛත්‍රී බුද්ධ ශාසනය ආවත් ඕකමයි වෙන්නේ. ගෞතම බුද්ධ ශාසනය තෝකමයි වෙන්නේ. කාශ්‍යප සර්වඥාන්සේ කාලෙත් ඕකමයි වුනේ. ඉතින් කවුරු හරි හිතනවා නම් මේ ගෞතම බුද්ධ ශාසනයේ නාම රූප ධර්ම ටික මෙලෙක් ගතියට අහුවේ කියලා නෑ. ඌවත් ඒකම තමයි. එසේ ඔක්කොඩම කියන්නේ පමාව කියලා. මේ වැඩේ පස්සට දාන්න කරන බයිලා කතා. ඒ නිසා කියනවා කරනවා නම් දැන්. දැන් නෙවෙයි නම් කවද්ද යකෝ? කරනවා නම් තෝ. තෝ වෙන මොන කවුද යකෝ? කරනවා නම් මෙතන. මෙතන නැත්තම් කොහෙද යකෝ කියලා කියනවා මම හදාගත් එක. සෙන්බුද්දාගම කතා කරලා තියෙනවා වැඩේ සිද්ධ වෙනවා නම් මම දැන් මෙතන. එයින් එහාට අපි හිතනවා gedara gihila koranyan labanaatme koranyan කියලා ඒ සේරටම අපි කියනවා ප්‍රමාදේ කියලා. එහෙම ප්‍රමාණ නොවි මේ හම් වෙච්ච රත් වෙච්ච වෙලාවේ කෝ රත් වෙච්ච වෙලාවේ මේ වැඩේ ටික කරගෙන ඒ ditthi visuddhiට අවශ්‍ය කරන්නා වූ ඒ විනිවිද දැකීමේ ශක්තිය පහල කරගන්න දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට වෙනසක් හේතු වෙනසක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා.